සමන්ත චක්කවාලේතු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදීපටිනි සග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති අද නිකිනි පසොල්කක පොහොයතිනේ මේ පින්නතුන් සදී පැහැදිී චරිතය සිතින්නේ මීට පෙර අපි මේ ස්ථානයේදීම පළමුකොටම සංදේශනාව දේශනා කළා දෝතාවධර්මය විග්‍රහ කළා දෙවනුව තුන් වෙනුව අද බලාපොරොත්තු වෙනවා මේ තිපරිවට්ටය ඒවන් තිපයි වට්ටන් දවා දසාකාරම් කියලා බුදුහාමුදුරුව ධම්මචක්ක පවත්තන සූත්‍රයේ විග්‍රහ කර තිපයි වට්ටය විග්‍රහ කරන මේ බුද්ධ දේශනාවේ හැම දේකටම හැම තැනකටම බුදුහාමුදුරුව තිපයි වට්ටයක් විග්‍රහ කරලා කියලා සෑම ධර්මකාරණයක් සඳහාම සෑම ධර්මකාරණයකදීම තිපයි වට්ටයක් කියලා පළවෙනි වට්ටය මේක මේ වට තුන විවට්ටේ ඥාන කියලා බුද්ධ ඥානවල එහෙම නැත්නම් ඔය ශේෂත්‍රා ඥාන අතර හතක් තියෙන්නේ විවට්ට ඥාන. ඒ තිපරි වට්ටයෙන් අපි අවබෝධ කරගත යුතු ඥාන සම්භාරයක් තියෙන බව විග්‍රහ කරනවා. ඒ වගේම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඒවන් තිපරි වට්ටන් ගාද සාකාරම් කියලා විග්‍රහ කරනවා. ඒ වගේම බුද්ධ දේශනාවේ සෑම අවස්ථාවකදීම සෑම තැනකදීම මේ වට තුනක් විග්‍රහ කරලා පෙන්වලා දීලා තියෙනවා. දැන් පෘථග්ජන ලෝකයා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සකස් කරගන්නා වටය සංවට්ට. සං කියන්නේ රාගය ද්වේෂය මෝහය. රාගය ද්වේෂය මෝහය නිසා කාම ලෝකවල රූප ලෝක රූප ලෝකවල අතරමං වෙන්නේ මේ සංවට්ට ලෝකයේ අතරමං වීම නිසා. ඒ වගේම මේ සංවට්ටය ඒ වගේම මේ උපාදානය කරගත්තා වූ පංචස්කන්ධය පරිහරණය කරලා අතරමං වීම ලෞකිකත්වයේ තුල එක්ක සුගතියක හෝ එක්ක දුගතියක හෝ එතන කිව්වා පරිවට්ට කියලා. සමහර තැන්වල ආවට්ට කියලා මේක විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම මේ කෙලෙස් වට තුන රාග ද්වේෂ මෝහ කියන කෙලෙස් තුන සාමූලිකව කපල දෙමාම රාගත්වයේ ද්වේෂත්වයේ මෝහකේ කළාම මේ විවට්ටි ඥාන මතුවේ. එනිසා මේ සංවට්ට පරිවට්ට විවට්ට කියලා බුද්ධ දේශනාවේ තුන් ආකාරයකට මේ බුද්ධ ඥානවල මේ තිපරිවට්ටය විග්‍රහ කරලා තියෙනවා. තව නොයෙකුත් තැන්වල මේ තිපරි වට්ටය දැන් උත්පාද තිති භංග කියලා පස්සේ අටුවාවල මේ පස්සේ අටුවාවල තියෙන එකක් උත්පාද තිති භංග ඒකත් තිපරි වට්ටයක්. ඒ වගේම මූලපරියාය සූත්‍රයේ මඤ්ඤති මාමඤ්ඤති න මඤ්ඤති කියලා ත්‍රිපරිවර්තයක් විග්‍රහ කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැම තැනකම හැම සූත්‍රයකම මේ ත්‍රිපරිවර්තයේ කොහේ හෝ කොයි යම් ආකාරයකින් හෝ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි දැන් ද්වතාවයේ දැනගත්ත පින්වතුන්ට මේ ත්‍රිපරිවර්තය දැන ගැනීම ඉතාමත්ම වැදගත් ජීවනට උපකාර වන මාර්ගය විවෘත කර දෙන ධර්මතාවයක්. ඉතින් ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා අද අඩුම වශයෙන් අවම වශයෙන් මූලික කරුණු කාරණා කීපයක ත්‍රිපරිවර්තය විග්‍රහ කරන්න එකින් එකම එකින් එකම අරගෙන විග්‍රහ කිරීම තමයි මෙතෙන්දී අවබෝධය සඳහා යථාභූති ඥානය සඳහා නිවනට නිවන සඳහා මේ ත්‍රිපරිවර්තය අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා දැන් බුද්ධ දේශනාවේ තියෙන මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිසික්ඛා මේක මේ බුද්ධ දේශනාවේ මූලිකම අංග තුන තමයි සීල සමාධි ප්‍රඥා. මේ සීලේ ත්‍රිපරිවර්තයක් සමාධියේ ත්‍රිපරිවර්තයක් තියෙනවා ප්‍රඥාවේ ත්‍රිපරිවර්තයක් තියෙනවා. ඒ ත්‍රිපරිවර්තය දැනගත යුතුයි අපි කොයි මාර්ගයකද යා යුත්තේ. අපි නිවන සඳහා යනවා නම් ලෝකෝත්තර නිවන සඳහා ලෝකයෙන් එතර වෙන්න යනවා නම් අපි කොයි පාරද කොයි මාර්ගයේද අනුගමනය කරන්නේ කියන එක දැනගන්න විශේෂයෙන්ම මේ සීල සමාධි ප්‍රඥාව කියන ත්‍රිසික්ඛාවේ ත්‍රිපරිවර්තය දැනගත්තට පස්සේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවර්තය අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවර්තයක් තියෙනවා. ඒ වගේම මේ හැම බුද්ධ දේශනාවේ හැම දේකම හැම වචනයකම හැම අර්ථයක්ම හැම බුද්ධ වචනයකම ත්‍රිපරිවර්තයක් විග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා, විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ මේ පිළිබඳව වැඩි කතා කරන්න යන්නේ කාලය ඉටු කරගන්න ඕන නිසා මුලින්ම මේ සීල සමාධි ප්‍රඥා කියන සංවර සංසිඳීම සම්මා කියන මේ ත්‍රිසික්ඛාවේ ත්‍රිපරිවර්තය විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙනවා. සීලේ ත්‍රිපරිවර්තය වෙන්නේ මිත්‍යා සීලය හැටියට දැනගැනීම, ඒ වගේම ලෞකික සීලය, එහෙම නැත්නම් සම්මත චාරිත්‍ර වාරිත්‍ර හැටියට සමාදන් වන සම්මත ලෞකික සීලය හැටියට දැන ගැනීමත්, ලෝකයෙන් ඉස්සෙල්වන්නට උපකාරවන නිවන් මාර්ගට උපකාරවන නිවන් මාර්ග විවෘත කර දෙන ආර්යකාන්ත සීලය හැටියට දැන ගැනීම. ඒ නිසා මේ සීලේ ත්‍රිපරිවර්තය දැනගන්න ඕන, මිත්‍යා සීලය හැටියට දැනගන්න ඕන, ලෞකිකත්වය තුළ ආචරණය කරන ලෞකිකත්වය තුළ තවදුරටත් සුගති ලෝකවල කාම ලෝකවල සැප විඳින්න යන්නට උපකාර වන ලෞකික සීලයකුත් තියෙනවා. ඒ වගේම මේ ලෝකයෙන් එතෙර වෙන ලෝකෝත්තර ආර්යකාන්ත සීලයකුත් තියෙනවා. දැන් අපි මිත්‍යා සීලය කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක අපි මේ වැරදි පිළිවෙතක් වැරදි ප්‍රතිපදාවක් අනුගමනය කරන එක. ඒ දැන් පාණාතිපාතා කියන එක හොඳට තේරුම් ගන්න ඕන. පාණාති සතුන් මරණයට පත්වීම මිත්‍යා සීලය. ඒ වගේම අදින්නා දානා කාමී මිත්‍යාචාරා මේ වගේ හැම සීල්පදයකටම මේ මිත්‍යාවෙන් කරන එක, එහෙම නැත්නම් වැරදි දැනකට පත්වෙන එක තමයි මේ මිත්‍යා සීලය. ඒ වගේම ලෞකික සීලය තමයි පාණාතිපාතා වේරමණී කාමී මිත්‍යාචාර වේරමණී අදින්නාදාන වේරමණී මුසාවාදා වේරමණී. නමුත් බුදුපියාණන් වහන්සේ ලෝකෝත්තර සීලය විග්‍රහ කරද්දී ඊට වඩා වෙන සහකාරී විග්‍රහ කළා. පාණාතිපාතා පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදාන පහය අදින්නාදාන පටිවිරතෝ හෝති. මේ වගේ හැම සීල්පදයකටම පටිවිරතෝ හෝති කියන විග්‍රහයක් විග්‍රහ කරලා තියෙනවා. මේක පටිසම්භිදාමක ප්‍රකරණයේ, ඒ වගේම දී මහා මේ මාසිමනිකායේ දීඝනිකායේ බොහෝ තැන්වල මේ විග්‍රහය තියෙනවා. දැන් මිත්‍යා සීලය කියන්නේ අර සංවට්ඨේ සකස් කර ගන්නා සංසාර ගමනට සතර අපායට යන්න උපකාර වන පාප කර්ම කරන එක ඒවාගෙන දැනීමක් නැතුව අවබෝධයක් නැතුව සීලය පිළිබඳව දැනීමක් නැතුව අවබෝධයක් නැතුව නොයෙකුත් දුතාංග රකින්නත් පුළුවන්. නොයෙකුත් යාග හෝම කරන්නත් පුළුවන්. නොයෙකුත් සීලබ්බත පරාමාසයට වැටෙන දේවල් කරනවා. කරනවා කළා ඒවම අතිරත් කරනවා. බුදුහාමුදුරු උද්ගතයට පත් වෙන කාලේ ඒ තිබිච්ච ආගම් බොහෝ දෙනවල එකෝ මිත්‍යා සීලේ එකෝ ලෞකික සීලේ තිබුණා. දැන් ලෞකික සීලය කියන එකත් හරියටම දැනගන්න ඕනේ. ලෞකික සීලය කියන්නේ මේ සමාදන් වන යම් සමාදානම් තම් වත තම දන්දුම් සීලපද පරාමාසයට ආවේ. එනිසා දැන් එලෝව මෙලෝව සඳහා කටයුතු කරන හැම කෙනෙක්ම කරන්නේ මේ ලෞකික සීලේ සමාදන් වීම. නමුත් බුදුහාමුදුරුව මේ ධර්මයේ දේශනා කළේ මෙලොව හෝ එලොව සඳහා නෙමෙයි, එලොව මෙලොව දෙකෙන්ම එතෙර වෙලා ලෝකෝත්තර නිවන සඳහා. ඒ සඳහා උපකාර වන සීලය ආර්යකාන්ත සීලය, සංවර සීලය, සතර සංවර සීලය, දහසක් කෝටියක් සංවර සීලය. එනිසා දැන් මේකේ හොඳට වෙනස තේරුම් ගන්න ඕන. ඒ මිත්‍යා සීලය මිත්‍යා සීලය හැටියට තේරුම් ගන්න ඕන. ඒ පුද්ගලයාට කිසිම සීලයක් නැහැ. ඒ පුද්ගලයා වැරදි ප්‍රතිපදාවක යෙදෙන්නේ. ඒ පුද්ගලයාට එළවක් නැහැ, මිළවක් නැහැ, මව් නැහැ, පියා නැහැ, පරලොවක් නැහැ, පිනක් නැහැ, දහමක් නැහැ. මේ ආදී කොට ඇත්තා වූ බොහොම අය අද මේ මිත්‍යා සීලයේ ඉන්න අය ලංකාවේ 80ක් 90ක් ඉන්නවා. මිත්‍යා සීලයේ පිටා කටයුතු කරන අය. ඒ වගේම ඉතුරු බොහෝ පිරිස ඉතුරු දැන් 100%, 80% මිත්‍යා සීලයේ කටයුතු කරනවා. 99.99%ක්ම ලෞකිකත්වයේ තුල ලෞකික සීලයේ පිටා කටයුතු කරන අය කොටසක් ඉන්නවා. නමුත් මේ ලෝකෝත්තර සීලයේ කියන දන්න අයවත් බොහොම අඩුයි. ඒ නිසා මහණුණත්, ගිහියෙක්ුණත්, පඬිතෙක්ුණත්, මහාචාර්යවරයෙක්ුණත් මේ සීලේ පරිවර්තය හරියට තේරුම් ගත්තේ නැත්නම් නිවනට උපකාර වන ආර්යකාන්ත සීලය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. දැන් කවුරුද දන්නවා සමාදන් වන ලෞකික සීලය? මේ ලෞකික සීලය සමාදන් වෙන්නේ අපායෙන් බේරෙන්න එක දිව්‍ය ලෝකේ යන්න. මේ දෙකම අපායට බය කරලා අර කටුවෙන් මුල තව නොයෙකුත් ඒව දේවල් ලෝධිය හැදී කටිඹුල තව මේ වගේ නොයෙකුත් ඒවා පන්දල් වල ඇඳලා කියලා සිත්තම් කරලා තියෙනවා. ඒ බය කරලා අපායට බයින් මේ ලෞකික සීලය රකින්න පුද්ගලයෝ ඉන්නවා. අපාය යන්නට බය. ඒ වගේම දිව්‍ය ලෝක යන්නට කැමැත්තෙන් සීල රකින්න පිරිසකුත් ඉන්නවා. මේ දෙගොල්ලම දෙපිරිසම එළව මෙළව සැප සඳහා කරන සීලය ලෞකික. ඒ වගේම යම් යථාභූත ඥාන දර්ශනයක් ලැබුණාම මේ සීලය පිළිබඳව ගැඹුරින් අවබෝධයක් ඇති වුණාම මේ සික්කති කියන අර්ථය දැනගත්තාම අපි සංවර වෙන්නට යම් සමාදානම් සම්මතම් කියන එක අත්හැරලා සංවරට්ඨේන සීලම් කියන අර්ථයෙන් මේ සීලය අවබෝධ කරගන්නවා. ඒ අනුව මේ සංවර සීලයයි ආර්යකාන්ත සීලය, ලෝකෝත්තර සීලය, නිවනට උපකාර වන සීලය, අර සමාදම් වන සීලය ලෝකෝත්තර නෙමේ ලෞකිකයි. ඒක ලෞකිකත්වයේ තුල හොඳ යහපත් පැවැත්මක් පවත්වාගෙන යන්න උපකාර නම් වෙනවා. නමුත් අපි මේ ලෞකික සීලය හැටියට දැනගන්න ඕන, මිත්‍යා සීලය හැටියට දැනගෙන සාමූලිකව මිත්‍යා සීලයෙන් වෙන් වෙන්න ඕන, ලෞකික සීලය හැටියට දැනගෙන ඒකෙනු වෙන වෙලා ලෝකෝත්තර සීලය, ලෝකයෙන් එතෙර වෙන සීලය, ආර්යකාන්ත සීලය, සමර සීලය තේරුම් අරගෙන ඒ සමරත්වයේ පිහිටලා තමන්ගේ ඉන්ද්‍රියය සංවර කරගන්න. යම් ආකාරයක මේ සංවර සීලය තේරුම් ගත්තේ නැත්නම් කායන සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ කරන්න පුළුවන් කමක් නැහැ. අර අද සම්මතයෙන් බුද්ධාගමේ කය වචනේ එවනම් වචී සංකාර, කාය සංකාර පමණයි මේ සීලෙන් ලෞකික සීලෙන් අර මුල් පැත්තකට හරවන්නේ. නම් බුදුහාමුදුරන්ගේ සීලය සම්වර සීලය එහෙමකක් නෑ මනසා සම්වරෝ ආයන සම්වරෝ වාචාය සම්වරෝ තුනම සම්වර වෙනවා එතකොටයි සාදු සම්පත්ත සම්වරෝ වෙන්නේ ඒක නිසා පින්වතුනි හොඳටම තේරුම් ගන්න ඕන මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා ලෝකයාට මේ ධර්මයේ දේශනා කරන්නේ අර එදා සම්මතයෙන් පැවතිච්ච සීලය ලෞකික සීලය සමාදන් වන සීලය වේරමණී සීලය පමණක් සමාදන් වෙලා විරමණී වෙලා වෙන් වෙලා වැරදිලා කටයුතු කරන්නට පමණක් නෙමෙයි වේරමණී කියන්නේ විරමණී වැරදීම ඕකින් වැළකෙන්නේ අපාය මොකටද යන්නේ දිව්‍ය ලෝක සැප සම්පත් අනේක බ්‍රහ්මත්වයට එක්ක දේවත්වයට එක්ක කාම ලෝක උද්ගති ලෝක වල යන්නේ ඒක නිසා පින්වතුනි මේ ලෞකික සීලය හොඳයි හැබැයි නිවනට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ආර්යගාම සීලය හොඳයි යහපත් නිවැරදි ඒ වගේම උභය අර්ථ සාධනය සඳහා උපතුපාද විමුක්තිය සඳහා උපකාර වෙනවා. ඒ නිසා මේ ආර්යගාන්ත සීලය සම්වර සීලය සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්‍රම සීලය කියන පංච සීල ප්‍රතිපදාව, පංච ප්‍රතිපදාව කියන උතුම් මාර්ගය බුදුහාමුදුරුව දේශනා කරවලා. දැන් බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා දීගණිකායේ බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලේ මේ පැවැත්ම තුළ මේ ලෝකයේ තුළ මේ මධ්‍යම මණ්ඩලයේ තුළ මේ යම්බු දීපය තුළ බුදුන් උපන් සිල්ලැක්කම නිසි විටිය සියලු ආගම්මල යම්බු සීලයක් තිබුණා. එක සම්මත සීලයක්. එක සම්වර සීලයක් නෙමේ මේ සංවර කියන එක දැනගෙන කියවත් නෑ. දැන් අද වුණත් මේ සම් දැකල සම් දැනගෙන සම් තේරුම් අරගෙන නෑ. මේ සම්බන්ධතාවයක් උපදින ආකාරය මේ සතරට සම්බන්ධ වන ආකාරය තේරුම් අරගෙන නෑ. ඒ නිසා මේ සීලෙන් අපිට සංවාරණය කරන්න පුළුවන්. සංවාරණය කරන්න අපි ඉන්ද්‍රිය සංවර කරගන්න ඕන. සිව්පතේ ප්‍රත්‍ය සංවරත්වය ඇති කරගන්න ඕන. ආජීවක පාරිශුද්ධ සංවර සීලය එහෙම නැත්නම් ආයතික සංවරය ඇති කරගන්න ඕන. ඒ වගේම ප්‍රාතිමුක්ඛ සංවරත්වයට පත් වෙන්න ඕන. මේ සතර සංවර සීලයේ පිළිපියාම තමයි අපිට නිවන අවබෝධ කරගන්නට පුළුවන්. බුදුහාමුදුරුවෝ එදා සම්මතයෙන් දැන් මහා මායා විසුන් වහන්සේ බෝසත් වුණා පිළිසිඳ ගත්තයන් පස්සේ අවස්ථාව වෙනකොට කුසේ පිළිසිඳ ගත්තයන් පස්සේ මේ උපෝසත අෂ්ටාංග සීලය පංච සීලයේ කාර්ය සමාදන් වෙලා තිබුණා. එහෙමනම් මේ බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමේ ඔය කියන සම්මත පංච සීලය හෝ අට සීලය හෝ දස සීලය හෝ මේ මද කියලා සමාදන් වන කිසිම සීලය. මේ කියපු සීලය පද කියලා සමාදන් වෙන සීලය හොඳයි යහපත් හැබැයි බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මේ සම්මතයේ පැවැතිනෙ ඒ ආකාරයෙන්ම ඒකම පවත්වාගෙන යන නිමේ ඒ වචනම ඒ පදවැල්ම භාවිතා කරලා අලුත් පුබ්බේ අනනුසුතේසු ධම්මේසු හැටියට අලුත් අර්ථයක් කියාවි. ඒ අනුව එදා බුදු පියාණන් වහන්සේ මේ සීලයට අලුත් අර්ථ විග්‍රහයක් කළා. කරලා හැම කෙනෙකුටම මේ ලෝකෙන් එතෙර වෙන ලෝකෝත්තර ආර්යකාන්ත සීලය එහෙම නැත්නම් සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාවක් ඉදිරිපත් කළා. මේක පටිච්චසමුප්පාද මාර්ගයේ සියලුම සූත්‍ර ධර්ම වල පැහැදිලි කරලා විග්‍රහ කරලා තියෙනවා. ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරගන්න ඕන මේ මිත්‍යා සීලයක් තියෙනවා අපායන්න හතර අපායන්න දුක් විඳින්න සංසාරයට නැවත නැවත බැඳින්න සංවට්ඨේ සකස් කරගන්න උපකාර වන සීලය මිත්‍යා සීලය. අද මිනිසු බොහෝ දිනකටත් මේ මිත්‍යා සීලෙන් පරිදු කරනවා. මිත්‍යා සීලය කියන්නේ එක වැරදි පාරට යන්නේ. ඒ වගේම ලෞකික සීලයක් අද පැහැදිලි තුරු තියෙනවා. මේ සියලු මාගම්වල යම් ආකාරයක ලෞකික සීලයක් තියෙනවා. ඒක අපායෙන් බේරෙන්නත් දිව්‍ය ලෝක යන්නත් එළෝ මෙළෝ සැප සඳහා ඒ සීලය ලෞකික සීලය. හැබැයි එළෝ මෙළෝ අතරමං වීම එතෙන්දී නියත වශයෙන් සිද්ධ වෙනවා. නමුත් බුදුපියාණන් වහන්සේ කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්න ලෝකයාට මේ ලෝකයේ තුල එළබහුව අතර මම වෙන දෙයක් නෙමෙයි. මේ ලෝකෙන් එතෙර වෙලා මේ නිවන මේ බැමි තුන රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම කියන බැමි තුන තමන්ගේ හිතෙන් සාමුලින්ම කපා ගන්නට උපකාර වන සම්වර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අයිතික්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාව මේකට කිව්වා අනුපසම්පන්න උපසම්පන්න සීලය කියලා. මේක උපසම්පන්න සීලය. අර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙර තිබුණේ අනුප සම්පන්න සීලය, පරියාපන්න සීලය. ඒකත් පටිසම්භිදාමක ප්‍රකරණේ ඉඳහගල කියනවා. පරියාපන්න, අපරියාපන්න, උපසම්පන්න, අනුප සම්පන්න මෙහෙම සීල තවත් විග්‍රහය. ඉතින් ඒක නිසා උපසම්පන්න සීලය සහ අනුප සම්පන්න සීලය දෙකක්, පරියාපන්න සීලය සහ අපරියාපන්න සීලය දෙකක්, ඒවම පරාමර්ථ සීලය, ඒවම පරිශුද්ධ පාරිශුද්ධ පරියාපන්න සීලය, එහෙම නැත්නම් මේ ආරේකාන්ත සීලය නිවනට උපකාර වන බව බුදුහාමුදුරුවෝ පැහැදිලිව විග්‍රහ කළා. ඒ අනුව අලුත් අර්ථයක් දීලා මේ ආරේකාන්ත සීලය කියන්නේ තමන් සමාදම් වෙන එක, ඔබට දීලා සමාදම් වුණත් කියුවත් වැඩක් නැහැ, නොකියුවත් වැඩක් නැහැ, ඒක තේරුමක් නැහැ. අපි මේ සම්වර සීලයේ පිහිටා කටයුතු කරනවා නම් පළමුවෙන්ම අධිෂ්ඨානයක් ඇති කරගෙන තමන්ගේ ඇහැකන නාසයේ දිවකයන් කියන ඉන්ද්‍රියය සම්වර කරගන්න. ඒ වගේම තමන්ගේ වචනේ සම්වර කරගන්න ඕන, ක්‍රියාව සම්වර කරගන්න ඕන. ප්‍රධාන කොටම මූලික වශයෙන්ම මනස සම්වර වෙන්න ඕන. මනස සම්වරෝ සාදු, කාය සම්වරෝ, වාචාය සම්වරෝ, සාදු සම්පත්තු සම්වරෝ, මෙන්න සම්වර සීලය, මෙන්න ආරිකාන්ත සීලය. එහෙම සම්වර වුණේ නැත්නම් සංඛ්‍යන්නේ රාගය, ද්වේෂය, මෝහය, වර්ගයන්නේ වාර්ණි කරනවා වැරදිනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැරදී ක්‍රියාවලියම තමයි සංවර සීලේ මූලික හරය. නමුත් සමාදන් වන සීලේ එම වැරදීම තාවකාලිකව තියෙනවා. ඒ අපායට බයෙන් හෝ දිව්‍ය ලෝකයන්ට කැමැත්ත ආකාර. එතන රාගය, ද්වේෂය, මෝහය තුනම තියෙනවා. ඉතින් ඒක නිසා කල්පනා කරගන්න ඕනේ පළමුවෙන්ම මේ සීලේ මිත්‍යා සීලය හැටියට දැනගන්න ඕන. ලෞකිකත්වයේ තුල අපේ මේ පැවැත්ම යහපත් කරගන්න දිගින් දිගට පාත්කගෙන යන කාම ලෝකවල සුගති ලෝකවල ඉපදෙන්න අපායෙන් බේරෙන්න දිව්‍ය ලෝක යන තියෙන සීලයක් තියෙනවා. ඒක ලෞකික සීලය, ඒක සමාදන් වන සීලය. ඒ වගේම ලෝකයෙන් ඉතර වෙන්නට නිවනට උපකාර වන ආර්යවාද සීලයක් තියෙනවා. එතෙන්දී මනසා සංවරව, කායන සංවරව, වාචාය සංවරව, ත්‍රිවිධාකාර වූ ත්‍රිශික්ඛාමින සංවරණය යුතුයි. ඉතින් ඒක නිසා මේ තුනම තේරුම් ගන්න ඕන. එතකොට අපි මේ අපි අධිෂ්ඨානයක් ඇති කරගෙන අපි ආරක්ෂා කරගත යුත්තේ මෙන්න මේ නිවනට යන්න උපකාර වන්නා වූ සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, වේරමණී සීලය, අවිචික්කම සීලය කියන පංච සීල ප්‍රතිපදාවයි. ඒක ඒ පංචනීල ප්‍රතිපදාව රකිනකොට ඒ පුද්ගලයා අර උපසම්පන්න විහෙරති කියන උපසම්පජ්ජ විහෙරති කියන උපසම්පන්න සීලයේ පිටලා කටයුතු කරන පුද්ගලයා වෙනවා. ගිහි වුණත් පැවිදි වුණත් එහෙම කරන්න බැරි ලෞකිකත්වය තුළ අතරමං වන අර අපායට බයෙන් හෝ දිව්‍ය ලෝක යන බයෙන් හෝ දිව්‍ය ලෝකයට යන කැමැත්තෙන් හෝ අර සමාදන් වන සීලය අනුපසම්පන්න සීලයක්. එකතරා සම්වරත්වයක් නැහැ, ශික්ෂණයක් නැහැ. ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ සීලේ පරිවර්තය ඕනෑම කෙනෙකුට අපි අනුගමනය කළ යුතු ප්‍රතිපදාව මොකද්ද, අපි දැනගෙන යා යුතු මාර්ගය මොකද්ද, නොයා යුතු මාර්ගය මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. දැන් මිත්‍යා සීලේ නම් කොහොමත් ඉවත් වෙන්න ඕන, කවුරු කොයි ආකාරයෙන් හෝ. මිත්‍යා සීලේ කාටවත් උනන්නේ නැහැ. ලෞකික සීලේ හොඳයි, යහපත් පැවැත්ම දිගින් දිගටම පාත්කර යනවා. මතු ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධ ධම්ම, මරණ ධම්ම උරුමය. නමුත් මේ ආරකාන් සීලය හොඳටත් නෙමේ ලෝකයෙන් ඉතිර වෙනවා. එහෙම නැත්නම් නිවන් මේ බැමි තුන නිබ්බාන කියන රාග බැම්මෙන්, ද්වේෂ බැම්මෙන්, මෝහ බැම්මෙන් ඉවත් වෙන්නට, සහ මුලින්ම ඉවත් වෙන්නට, විදර්ශනට, විඥාන දර්ශනයට උපකාර වන සීලය මේ තුන්වෙනි කොටස වූ ආරකාන්ත සීලය. මේක හොඳට තේරුම් ගත්තාම සීලේ පරිවර්තය තමන් මේ අනුගමනය කරන්නේ කොයිකද කියන එක තම තමන් තේරුම් ගත යුතුයි. මේක ඔය තුන හරියට තේරුම් ගත්ත පුද්ගලයෙකුට තමයි යායුතු නිවනට උපකාර වෙනවා නම් යායුතු කොහේ කොතනද කළ යුත්තේ මොකද කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ පැවැත්ම දිගින් දිගටම පාත්වගෙන ඉන්නොත් නම් මේ සංසාර ගමනේ ඉතින් කියන ලෞකික සීලය එතන වැදගත් වෙනවා. ඒක ගලාට පමණයි. ඒ නිසා සියලුම ආගම්වල උදාහරණ දැතුළු මේ සමාදම් වල සීලය ලෞකික සීලයක් අනුපදම්පන්න සීලයක් ඒක නිවනට උපකාර වන සීලයක් නෙමෙයි. ඒක බැලුත් මෙහාපත් කරගන්න හොඳින් මෙන්න කාම ලෝකවල දුක ලෝකවල උපදින්නට උපකාර වන සීලයක්. නමුත් බුද්ධ දේශනාවල උතුම් බුද්ධ ධර්මයේ දේශනා කළ මේ ආර්යකාරක සීලය එහෙම එකක් නෙමෙයි. සංවර වෙන ඒ වගේම චේතනාව පිරිසිදු වෙන කෙලෙස් ප්‍රහාණය වෙන විරමණය වාරණය වෙන ඒ වගේම අවිචික්කම නිවනට උපකාර වන සීලයක්. එනිසා තම තමන් තේරුම් ගත යුතුයි. තමන් නිවන් අවබෝධ කරගන්න ඕන නම් අවශ්‍ය නම් ජායුතු පාරමිපද කළ යුතු සීලය ආරක්ෂා කළ යුතු සීලය අධිෂ්ඨාන කළ යුතු සීලය මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි දෙවෙනි අභියවර සමාධිය. සමාධිය කියනවා තුනක් කිව්වයි වාක්‍ය. මිත්‍යා සමාධි, නිත්‍යා සමාධි ඇතිව දැනගන්න ඕනේ. අනාර්ය සමාධි, ලෞකික සමාධි, අනාර්ය සමාධි, ලෞකික සමාධි කියන දෙකම එකයි. ඒක අනාර්ය සමාධි, අනාර්ය සමාධි ඇතිව දැනගන්න. ඒ වගේම ආර්ය සමාධි, ලෝකෝත්තර සමාධි කියලා තවත් දෙකක් තියෙනවා. ඒක සම්මා පත්තිය. මේ තුනම තේරුම් ගන්න. දැන් මිත්‍යා සමාධිය කියන්නේ දැන් වෙඩිකාරී ලොක්ක කරගෙන සතෙක් වෙඩි තියන්න යනවනම් එතන මිත්‍යා සමාධියක් තියෙනවා. බලලි ලේනෙක් වල්ලන්න යනවනම් කිවිසන්තුන්ට කොටි දුදුලකට යොමු කරනවනම් එතන මිත්‍යා සමාධියක් තියෙනවා. එන්නා මේ සමාධිවල තියෙනවා මිත්‍යා සමාධි. එතන ඕනම පාප කර්මයක් ක්‍රියාවක් කරන්න සතෙක් මරන්න උපක්‍රමයක් කරන්න රැව පිළිවෙලකින් මොනදී වැඩ කරන්න මිනිසුන් මේ මිත්‍යා සමාධිය කටයුතු කරනවා. ඒ වගේම අනාර්ය සමාධි කියලා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලේ ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරන බොහෝ ආගම්වල ඒ වගේම අද ලංකාවේ භාවනා මධ්‍යස්ථාන තුන්සියයක් තියෙන සියලුම භාවනා මධ්‍යස්ථානවල මෙන්න මේ අනාර්ය ධ්‍යාන ලබන ලෞකික ධ්‍යාන ලබන සමතේ පමණක් තියෙන සීලයක් මේ සමාධියක් රැඳෙනවා. ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. ඒක උපකාර වෙන්නේ බ්‍රහ්මත්වයේ සඳහා, අවිඥා ලැබීම සඳහා, චේතු විමුක්තිය සඳහා සහ යම් කිසි අධිමානසික සීල ශක්තියක් ලබා ගැනීම සඳහා. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිලි විග්‍රහ කළා මේ ආර්ය සමාධි එමෙන්න සම්මාපත්ති ඵල සම්මාපත්ති ලබන්න පුළුවන්කම තියෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ ඒ එදා සම්මතයෙන් තිබුණු ඒ අනාර්ය සමාධි ලෞකික සමාධි නෙමෙයි අගය කළේ විග්‍රහ කළේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ. ඒ වගේම අරිට්ඨ සූත්‍රයේ තව සූත්‍ර ගණනාවකවත් බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරලා කියනවා මේ අනාර්ය සමාධි සහ ආර්ය සමාධි දෙක චේතෝ විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය දෙක. එනිසා බුදුගෙන ලෝකයට බුදු වෙන්නේ මිනිසුන්ට මේ ලෞකිකත්වය තුළ අතරමං වෙන බ්‍රහ්මත් සහභාගීත්වය තුළ අතරමං වෙන දෙව් මිනිසයක ලබන රාජසික සයක ලබන ඥාන ලබන්නට භාවනා කරන්නට නෙමෙයි. එනිසා අද මේ හැම තැනකම බ්‍රහ්මත්වයට පත් වෙන්න, අවිඥා ලබන්න, විද්ධි ප්‍රඥාට පාන්න මේ මනුෂ්‍ය දියුණු කරගන්න මේ ආකාරයට භාවනා කරන ක්‍රමයක් තියෙනවා. ඒකේ නෑ නිවනට උපකාර වන ආර්ය සම්මාපත්තිය ලැබෙන ක්‍රමය. එනිසා මම කෙනෙක් කල්පනා කර ගන්න දුර අපි මේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල සහ මුලින් සමුච්ඡේද ප්‍රහාණයම ඉවත් කරන්නේ නැත්නම් ඒක ආර්ය සමාධියක් වෙන්නේ නැහැ. තාවකාලිකව යටපත් කරනවා නම් ඔය රාගය, ද්වේෂය කියන දෙක සහ මෝහය එතන තියෙන්නේ අනාර්ය ලෞකික සමාධිය. එනිසා බුදුහාමුදුරුවෝ අර මුල් අවුරුදු 6 දුෂ්කරක්‍රියා කරපු කාලය එදා සම්මතයෙන් හිටපු ගුරුවරු ඔයාගෙන ගිහිලා ඔය උතකරම් පුත්‍ර ආලාර ගාලාම් පස්වර තවුදන් මේ වගේ බොහෝ ගුරුවරු ඔයාගෙන හෙන්න ඉතිර ගත්තේ එදා සම්මතයෙන් තිබිච්ච මෙන්න මේ අනාර්ය ලෞකික සමාධි අභිඥා ලැබීම චේතෝ විමුක්තියට පත් වීම. නමුත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ සියල්ල බැහැර කළා. මේ රාගමුල ද්වේෂමුල මෝහමුල දරවා ගමන්නට උපකාර වන්නා වූ අනුස්සති භාවනාවක් විපස්සනා භාවනාවක් බුද්ධානුස්සති මරණානුස්සති මිත්‍යානුස්සති අසුමානුස්සති මේ කියන සති භාවනාවක් අනුස්සති භාවනාවක් ඉගැන්වුවා. එකෙක් කල් වෙන කිසි කෙනෙක් මේ අනුස්සති කියන වචනේවත් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි නිවනට උපකාර වන භාවනාවක් කියනවා. ලෞකිකත්වයේ දුර සැප සම්පත් විඳිමින් බ්‍රහ්මත්වයට දේවත්වයට රාජ්‍ය සිත්තු සැප චක්‍රවර්ති රැජ සැප ලබන්නට උපකාර වන අනාර්ය ලෞකික වූ සමාධියකුත් තියෙනවා. අද සම්මතයෙන් ලෝක හැම තැනකම තියෙන්නේ මේ කය භාවනාව. බුදුහාමුදුරන් දේශනාව කය භාවනාවක් නෙමේ, කාය කියන ක්‍රියාකාරීත්වය එහෙමනම් ඇයි කණී නාසේ දිවේ කය මනී කියන හයේ සබ්බ කාය තිස ආකාර වූ ක්‍රියාකාරීත්වය සංරක්ෂයෙන් සංසිඳ වීමෙන් සම්මාකයෙන් තත්වයට පත් වෙන මේ ආර්යකාන්ත සීලය සහ ආර්ය සමාධි සම්පූර්ණ වන සම්මාපත්තියට පත් වෙන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදාසන්නට රාගමුල ද්වේෂමුල මෝහමුල සාමුලින්ම සංකේත වශයෙන් ප්‍රහාණය කරලා ගලවලා ඉවත් කරලා අස්කරන්නට උපකාර වන මේ භාවනා ක්‍රමයක් බුදුහාමුදුරුවෝ දේශනා කළේ. එනිසා එදා සම්මතයෙන් පැවති බොහෝ අනාර්ය භාවනා ක්‍රම, ලෞකික භාවනා ක්‍රම හේතෝ විමුක්තිය පරමනක් ලබනදී බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමේ. බුදුහාමුදුරුවෝ ඒක බෑන් කළා. එනිසා බුදුහාමුදුරුවෝ අවසාන කාලෙදී මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා විග්‍රහ කළා ඒකායන මාර්ගය. මේ ඒකායන මාර්ගය තමයි මුගනත් භාවනාව, එමුණන චතුරාධිපට්ඨාන භාවනාව. ඒ වගේම චතුරාධිපට්ඨාන සම්පූර්ණ වෙන්නේ මේ චතුරාර්ය භාවනාව කියන මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති කියන මේ අතර සම්පූර්ණ කරගන්න. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛානත් මෙනෙහි කරලා අනිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසමුප්පාද කිරීම නියම නිවැරදි අනුසති භාවනාව, අනුපස්සනා භාවනාව, ධම්මානුපස්සනා භාවනාව. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන ඔය වායෝ කඨින තව තියෙනවනේ නොයෙකුත් දස කඨින වායෝ කඨින තියෙනවා. ඒ වගේම ඔය උලන් ඇද සූක්ෂ්ම ගැනීම පිටකිරීමක් බලනවා. උලන් දැල්ලට සිත තියාගෙන පවතිනවා. එහෙම නැත්නම් අර හිතට එන සියලුම අරමුණු පිළිබඳව රූපයක් රූපයක් කියලා මේ අයින් කරනවා. ඒ වගේම අර සක්මන් භාවනාවේදී ගෙනියනවා, පද්දනවා, කියනවා මේ ආදී වශයෙන් මේ එකකින්වත් මේ කෙලෙස් මුල් තුන නම් සම්මජාතිය ගලවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එවන් භාවනා අද බහුලයි. ඒව ලෞකික භාවනා, ඒව අනාර්ය භාවනා, ඒව නිවනට උපකාර වෙන භාවනා ක්‍රම නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ උතුම් භාවනා ක්‍රම වලින් මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල සහ මුලින්ම කපාදාන රාගත්වය, ද්වේෂත්වය, මෝහත්වය කරන කම්මත්වය කරන ආසවත්වයේ ඥානය ලැබෙන උතුම් භාවනා ක්‍රමයක්. ඒක ආනාපාන බුද්ධ ආනාපාන සති භාවනා. ඉතින් ඒක තේරුම් ගත්තොත් මේව මිත්‍යා භාවනාවක්, මිත්‍යා සමාධියක් තියෙනවා. ලෞකික භාවනාවක්, ලෞකික සමාධියක් ලබන ක්‍රමයක් තියෙනවා. ඒක අර බ්‍රහ්මත්වයට ගිහිල්ලා අතරමං වෙන අසඤ්ඤතලයට යන එකක්. ඒ වගේම ලෝකයෙන් ඈතර වෙන ලෝකෝත්තර ආර්ය භාවනාවක් තියෙනවා. ඒක බුදුහාමුදුරුවන්ගේ අනුස්සති භාවනාව. අනුස්සති තේරුම් ගත්ත කෙනෙකුට කීයටවත් මේ ආර්ය භාවනාව, මේ ලෝකෝත්තර නිවනට උපකාර වන භාවනාව කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ තුනක් හරියට තේරුම් ගන්නට අවශ්‍යයි. අර සීලය වගේම මේ සමාධියේ තුපරි වැට්ටයක් තියෙන බව තේරුම් ගන්න ඕනේ. අපි ඒකෙන් මේ රාගමුල, ද්වේෂමුල, මෝහමුල తాවකාලිකව යටපත් කරනවෝ, රාගයේ, ද්වේෂයේ, මෝහයේ හිතේ තියෙන උපදිනේක తాවකාලිකව අයින් කරන්නේ නෙමෙයි මේ කියන භාවනාව. රාගමුල, ද්වේෂමුල, මෝහමුල යලි කවදාවත් මතු නොවන ආකාරයට අනුපාද නැවත නූපදින ආකාරයට ශේෂයක්වත් ඉතුරු නොවන අශේෂ විරාග නිරෝධෝ කිරත්වයට පත් වෙන මේ රාග මුල ද්වේෂ මුල මෝහ මුල සංකේත ප්‍රහාණයෙන් ඉවත් කරන භාවනා ක්‍රමයක් බුදුහාමුදුරුවෝ ලෝකයට අනුදැන වදාළා. ඒක යුගනන්ද භාවනාව හැටියට, විපස්සනා භාවනාව හැටියට, අනුපස්සනා භාවනාව හැටියට විග්‍රහ කරලා කියනවා. එනිසා ඒකත් හරියට තේරුම් ගත යුතුයි. මේ පිළිබඳව තව හුඟක් දේවල් කියන්න තිබුණා. හුඟක් කරුණු කාරණා විග්‍රහ කරන්න තියෙන නිසා ඊගාව පියවරට යනවා. මේ ප්‍රඥාව එහෙම නැත්නම් සම්මා අංග තුනක් තියෙනවා. මිත්‍යා අංග 10ක් තියෙනවා. ඒ වගේම සම්මා අංග ලෞකික වශයෙන් 8ක් තියෙනවා. ලෝකෝත්තර වශයෙන් නැවත සම්මා අංග 10ක් තියෙනවා. මේ තුනක් තේරුම් ගන්න ඕන. සම්මා අංග දැන් මිත්‍යා අංග දැන් මේ සම්මාදිටි සූත්‍රයේ මහා චත්තාරීසක සූත්‍රයේ මේ සම්මා කියන වචනේ එවනනම් මේ ප්‍රඥාව උපදවන දැන් සීල සමාධි ප්‍රඥා කියන එකේ මේ ප්‍රඥාව නිවනට උපකාර වන බුද්ධ ඥාන මතුවෙන ප්‍රඥාව අර සම්මා අංග වලින් තමයි විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා මේක හරියට තේරුම් ගන්න ඕන. දැන් මිත්‍යා අංග 8ක් තියෙනවා. මිත්‍යා අංග 8 මහජත්තාරිසක සූත්‍රයේ එක එකම විග්‍රහ කරලා තියෙනවා. එලොක් නැත මෙලොක් නැත මාව නැත පියා නැත පින පව පල විපාක දෙන්නේ නැත මේ ආදී වශයෙන් දස අංගයක් තියෙනවා මිත්‍යා අංග. ඒක අර සංවට්ඨේ සකස් කරන ලෝකේට අතරමං වෙන සතර අපාය යන්නට උපකාර වන අදුන්නත් බොහෝ මිනිසුන් පිළිගන්නා මේ අනුගමනය කරන මාර්ගයක් විග්‍රහ කළා මේ මිත්‍යා අංග අටින්. ඒ වගේම බුද්ධාගමේ අද විග්‍රහ කරන්නේ විස්තර කරන්නේ සම්මා අංගාට හොඳ යහපත් නිවැරදි සමාජයක් හදන්න. ඒක හොඳයි වරදක් නැහැ. නමුත් ඒක ලෞකිකයි. බුදුහාමුදුරුවෝ පැහැදිලිව විග්‍රහ කළා මේක පුණ්‍ය භාග්‍යා උපදි විපක්කා අනාසුව. ඒක ආර්ය මාර්ගයට ප්‍රමාණවත් නැති පින් පුණ්‍ය භාග්‍යා පුණ්‍යාභිසංකාර නිසා හතර අතරමං වෙන. ඒ වගේම උපදි විපක්ක ඒ උපාදානය කරගත්ත දේ නිසා විපාක තමන්ට උරුම වෙනවා. ඒ නිසා මේක මේ ලෞකික සම්මා අංග 8 බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් ලෝකේ තිබුණා භාවිකේ අද බුද්ධාගමේ තියෙන්නේ මේ කියන ලෞකික සම්මා අංග 8 හොඳයි යහපත් නිවැරදි. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ ලෝකෝත්තර සම්මා අංග 8 ඒක නෙමෙයි. ඒක ඊට වඩා හුඟක් වෙනස්. සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය. මා කියන්නේ සාමුලින්ම මිදී නිදාසීම නැවත නූපදින ලෙස රාගය, ද්වේෂය, මෝහය ඉතින් ගලවා උදුරාස්කරන එක. ඒ වචනේ තමයි සම්මා. සම්මා සමාධි. එහෙම සමාධියක් තියෙනවා. මම අර දැන් දෙවෙනිවට කිව්වානේ සම්මා සමාධි කියන එක තමයි මේ ආර්ය සමාධි. මේ මග මේ විය ගමන සාමුලින්ම අත්හරින සමාධිය සම්මා සමාධි. ඒ වගේම සම්මා දිට්ඨි කියන එක පළමුවෙන්ම පූර්වාංගම. සම්මා දිට්ඨියටපත් වීම ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්ත්වයෙන් සම්ම දක්ඛාතා කියන තත්ත්වයටපත් වෙලා සම්මා දිට්ඨියටපත් වෙන්න ඕන. ඒක තමයි සම්මා අංගාටේ ප්‍රධානම දේ. ධම්මෝ සම්දිට්ඨිකෝ පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයට බාගලපා බලා සංවරින් මිදී නිදහසන දැක්මක් ලබා ගන්න ඕන. රාගය රාගය හැටියට දකින්න ඕන, ද්වේෂය ද්වේෂය හැටියට දකින්න ඕන, මෝහය මෝහය හැටියට දකින්න ඕන. මේ රාගය ද්වේෂය මෝහය ලෝකයේ තුල අතරමං කරන දුකට පත් කරන අපායන්ට හේතු වන දේ දැකලා ඒකෙන් මිදී නිදහසනට උපකාර ගන්නා වූ සම්මාදිට්ඨියට පත් වෙන්නට ඕන. ඒ සම්මාදිට්ඨියට පත් වුණාට පස්සේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සාමුලිනුමිදී නිදහස්විය හැකියි, නිදහස්විය යුතුයි කියන තත්ත්වයට ආවාම සෝතාපන්න ඵලයට පත් වෙනවා සම්මාදිට්ඨියට පත් වූ බුද්ධයා. ඒ අනුවයි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ සම්මා ඥාන එනවා. ඊට පස්සේ සම්මා විමුක්තියටපත් වෙනවා. දැන් අර අනාර්ය ලෞකික බුද්ධාගමේ අද විග්‍රහ කරන ඔය හොඳ යහපත් නිවැරදි සම්මා අංගාට අටෙන් අවසානයි. නමුත් මේ මහාචාර්යෝසක සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කර බුද්ධ ධර්මයේ එන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දහයක්කට යනවා. සම්මා සමාධියට පත් වූ බුද්ධයා ආර්ය සමාධියට පත් වෙනවා. ඒ බුද්ධයාට සම්මා ඥාන කියන බුද්ධ ඥාන උරුම වෙනවා. ඊට පස්සේ සම්මා විමුක්තිය කියන මඟඵල සම්පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ සම්මා අංගවල ටිකයි වටයක් තියෙනවා. මිත්‍යා අංගාට මිත්‍යාංග හැටියට තේරුම් ගන්න ඕන. පුතග්ජන බොහෝ මිනිසුව මිත්‍යාංගාට හොඳයි යහපත් කියලා කරනවා. ඒ වගේම ලෞකිකාංගාටත් තියෙනවා. ඒක ලෞකිකත්වය තුළ අතරමං වන එළවට නම් මෙළවට පමණක් උපකාර වන ලෝකෝත්තර වශයෙන් නිවනට උපකාර නොවන අංගාටත් බව තේරුම් ගත යුතුයි. ඒ වගේම ලෝකෝත්තර නිවනට නම් මේ ලෝකයෙන් එතෙර වෙලා සාමුලින්ම ඔය රාගමුල ද්වේෂමුල මෝහමල උපිරාගවන්නට නම් උපකාර වෙන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ අංග 10කින් සමන්විත වූ මේ සම්මා අංග. ඒක තමයි දැන් ගත යුත්තේ. ඉතින් ඒක නිසා මිත්‍යා අංග මිත්‍යා අංග හැටියට දැනගන්න ඕන, ලෞකික අංග ලෞකික අංග හැටියට දැනගන්න ඕන, ලෝකයෙන් එතෙර වෙන ලෝකෝත්තර අංග සම්මා අංග ඒ ආකාරයට දැන ගැනීමෙන් නිවනට උපකාර වන මාර්ගය තමටමන්ට තෝරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේ සියලුම බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සම්මා අංගාට ආර්ය අෂ්ටාංගික මාර්ගය අද බුද්ධාගමේ සම්මතයෙන් අනුගමනය කරනදී කිසි දවසක කාටවත් නිවනට උපකාර වෙන දෙයක් නෙමෙයි. හැබැයි හොඳ යහපත් නිවැරදි සමාජයක් ඇතිකරන්න තරමක් දුරට උපකාර වෙනවා. නම් එතන ලෝකයේ තුල අතරමං වීම නිසා නිවන එතනින්ම වැහෙනවා. ඒකත් හොඳට තේරුම් ගත යුතුයි. එදා බුදුදහමයි ආගමයි වෙනස් වෙන්නේ මෙන්න මේ මහාචාර්යීසක සූත්‍රයේ විග්‍රහ කරපු මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික හා ලෝකෝත්තර කියලා දෙකක් බව නොදැනීම නිසා. ඒක තමයි. ඉතින් ඒක නිසා පින්වතුනි මේකත් හොඳට තේරුම් ගත්තොත් ඉපරි වටේ හරියට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊදාවට මේ සීල සමාධි ප්‍රඥා කියන එකේ මේ බොහොම කෙටියෙන් කිව්වේ මේක ඇත්ත වශයෙන්ම ධර්ම දේශනා තුනක් හැටියටයි කරන්න ඕනේ. නමුත් එකකින් මේක අවසන් කරන්න ඕන නිසා බොහොම කෙටියෙන් කරේ. ඊළඟට මේ ඥාන වල ඉපරි වටයක් තියෙනවා. ඥාන පළවෙනි එක තමයි විඥාන. ඊතාවයක ඥාන මේ ලෞක ඥාන, ඊළඟ එක ප්‍රඥා, ප්‍රඥාව ඒ ඥානය. දැන් විඥාන කියන්නේ විකෘති වූ විෂම වූ වෙනස් වෙනා වූ කෙලෙස් සහගත වූ ඥානය විඥානය. ඒ වගේම ලෞකිකත්වය තුළ යම් ආකාරයක මේ කෙලෙස් තාවකාලිකව යටපත් කරන්න උපකාර වන්නා වූ ඥානයක්, ඔය සංවර්ධනය සඳහා උපකාර වන්නා වූ ඥානයක් තියෙනවා. ඔය දැන් අපි කියන්නේ සම්මතේ ඥානවන්තය කියලා මෙන්න මේ අය. හැබැයි ප්‍රඥාව කියන්නේ ඔක නෙමේ, කෙලෙස් තුන උදුරා ගන්නට උපකාර වන සියලු ඥානයන් බුද්ධ ඥානයන්. ඒ නිසා ප්‍රඥා කියන්නේ ප්‍රකෘති වූ පරම පවිත්‍ර වූ පිරිසිදු ඥානය. රාගයෙන් තොර වූ, ද්වේෂයෙන් තොර වූ, රාගයේ ද්වේෂයේ මෝහයෙන් ඉවත් කරන්නට උපකාර වන්නා වූ ඥානය ප්‍රඥාව. ඉතින් ඒක නිසා මේ විඥාන විඥාන හැටියට දැනගන්න ඕන. ඥාන කියන එක දෙපැත්තටම යන්න පුළුවන්. ඒ දෙපැත්තම හරියට දැනගන්න ඕන. ප්‍රඥාව කියන්නේ නිවනට උපකාර වන ඥානය, පරම පවිත්‍ර පිරිසිදු ප්‍රකෘති ඥානය බව දැනගන්න අවශ්‍යයි. ඒ වගේම මේ දැන් අපි මෙත්තානුසතියේ මේ තුනම අර මම ප්‍රකාශ කළ ආකාරයට කියනවා. මිත්‍යා, ඒ වගේම ලෞකික, ඒ වගේම ලෝකෝත්තර ආර්යකාන්ත සීලේ වගේම මේ මෛත්‍රියේ තුන් ආකාර වූ කියනවා. මේ දැන් අපි පලි ගහනවා වස්තවි කියනවා. මේවා අර මිත්‍යා මෛත්‍රියේ සම්පූර්ණ විරුද්ධ වූ අනුන්ට අයාපිට කරන අනුන්ට දේශ දේවල් කියන අනුන්ට පරිධාන්තේ මේක ද්වේෂයට වඩා
බල
එක අපුඤ්ඤාස සංකාර උපදින්නට හේතු වෙනවා. ඒ වගේම අර මානසික වෙන් මානිරෝගයෙන් මාතුපත් වෙන මා කියන එක ලෞකික මෛත්‍රිය. ඒක මම මට කරගන්න එක මේ වැරදි අවබෝධයක් වැරදි තේරුමක් ධර්මයේ නොදැන කරන වැරදි මෛත්‍රිය. ඒ වගේම අර ආර්ය මෛත්‍රිය පරම මෛත්‍රිය එම්නම්නම් මුළු සියලුම ලෝක සත්ත්වයාට තමන්ගේ මුළු හදවතින්ම මෛත්‍රී කරන්නට උපකාර වන ආර්ය මෛත්‍රිය පරම මෛත්‍රිය තමන් තුළ ඇති කරගන්නට උපකාර වන දේ ඒක ලෝකෝත්තර මෛත්‍රිය. මේ තුනක් හරියට තේරුම් ගත යුතුයි. ඒ වගේම පින්වතුනි තවත් හැම දෙයකටම හැම කෙනෙකුටම හැම තැනකටම මේ ත්‍රිපරිවට්ටය අපිට විග්‍රහ කරන්න පුළුවන්. දැන් ධම්මචක්ක පවත්තන සූත්‍රයේ ත්‍රිපරිවට්ටය විග්‍රහ කළ කියන ඒවන් ත්‍රිපරිවට්ටන් ද්වාදශ ආකාරන්ගේ. දැන් මෙතෙන්දී විග්‍රහ කරල කියන ත්‍රිපරිවට්ටය ටිකක් වෙනවා. මේක දැන් බුදුහාමුදුරුවෝ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නකොට ආර්ය සත්‍යතරක් කියන දුක්ඛාර්ය සත්‍යය එවගේ සම්මුති ආර්ය සත්‍යය නිරෝධාර්ය සත්‍යය නිරෝධගාමී ප්‍රතිපදාය. මේ එක එක ආර්ය සත්‍යයේ ත්‍රිපරිවට්ටය පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කියන බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා පරීක්ෂණය කරලා නිරීක්ෂණ ලබාගෙන නිගමනයකට පත් වෙනවා. ඒක පරිඥාතම් පරිඥේය පරිඥාතන්ති කියලා තුනක්. පරිඥාතම් පරිඥේය පරිඥාතන්ති පිරිසිඳ දැකීම පිරිසිඳ දැකලා මේ කෙලෙස් ප්‍රහාණය කරන්නට උපකාර වන දුක්ඛාරය සත්‍ය පරිඥාතම් පරිඥේය පරිඥාතන්ති. ඒ වගේම සමුදය ආර්ය සත්‍ය මහා ගබ්බංච පහියන් පහියන් ප්‍රහාණය කළ යුතු බැහැර කළ යුතු ඉවත් කළ යුතු අස් කළ යුතු කියන මේ පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය අනුව ලැබෙන ත්‍රිපරිවට්ටය. ඒ වගේම නිරෝධ සමාපත්තිය භාවයට බංච භාවිතං භාවිතා කාන්ති ඒක භාවිතා කළ යුතු. ඒ වගේම අර නිරෝධී ආර්ය සමාපත්තිය සත්‍චිකා ධම්මංති සත්‍චින් කරෝති සත්‍චිකා කාන්ති මෙම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණාට පස්සේ මේ චතුරාර්ය සත්‍ය අංගාතරේ වෙන වෙනම ත්‍රිපරිවට්ටන් ද්වාදශ ආකාරයෙන් කියලා ලෝක ආකාරයකට විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම හොඳටම තව තේරුම් ගත යුතු දෙයක් මේ තමයි ත්‍රියුක ප්‍රතිසන්දි ලබන්නට උපකාර වන ත්‍රිපරිවට්ටය. ලෝභ දේශ මෝහ කියන කෙලෙස් තුන ලෝභ දේශ මෝහ ඇටියට දැනගන්න. අලෝභ අදේශ අමෝහ කෙලෙස් අත්තරිය හැකි ඉවත් කළ හැකි කෙලෙස් වලින් තාවකාලිකව මිදී නිදහස් විය හැකි කියන මේ ත්‍රිපරිවට්ටය දැනගන්න. ඒ වගේම ලෝභක්‍රය ද්වේෂක්‍රය මෝහක්‍රය මේ ලෝභ මුල ද්වේෂ මුල මෝහ මුල කපලා සදාටම මේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්නට නැවත නූපදින ලෙස තමන්ගේ පිරිසිදු කරගන්නට පුළුවන් කියන අවබෝධයේ යථාභූත ඥාන දර්ශනයේ ලකින. එතකොට ලෝභ අලෝභ ලෝභක්කය ද්වේෂ අද්වේෂ ද්වේෂක්කය මෝහ අමෝහ මෝහක්කය මේ ත්‍රිපරිවට්ටය. මේක හරියටම තේරුම් ගත්තේ නැත්නම් මේ ත්‍රිදුකකට සංගයක් ලැබෙන්නේ නැහැ. එනිසා නිවනට උපකාර වෙන්නේ මේ ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය. ඒ වගේම මේ කන කියන බුද්ධ දේශනාවේ ත්‍රිපරිවට්ටයක් තියෙනවා කන කය කීන. ඒක දැන් කන කියන්නේ කැපිය හැකි කැපිය යුතු කෙලෙස් දකිනවා නම් අන්න කන සම්පත්තිය. ඒ කෙලෙස් කපන අවස්ථාව කය. ඒ කෙලෙස් කපා අවසන් වූ වටපස්සේ කීන. කීනම් පුරාණම් කීනා ජාති කීනා ශ්‍රයන් වහන්සේ කියන්නේ මේ ආර්යයන් වහන්සේට එහෙම නැත්නම් අරහත් වහන්සේට කියන තවත් නම. ඒක නිසා කන කය කීන මේ වචන තුන මේ ත්‍රිපරිවට්ටයක් හැටියට ගන්නවා. මේ අනුව අවසාන වශයෙන් බුද්ධ දේශනාවේ දේශනා කර වදාළ ඉතාමත්ම ගැඹුරු සංදේශනාවේ ඇති පරිවර්තයක් තියෙනවා. අනේක ජාති සංසාරයි කියුවලා මේ කිව්වේ සංසාරයි කියලා සංඛ්‍යන්නේ රාගය ද්වේෂය මෝහය රාගය ද්වේෂය මෝහය සාරයි කියලා ඉතන මිනිස්සු පුතාගෙන මිනිස්සු ඒ මිනිස්සුන්ට සාරම පියදේට ඇලෙන එක අපියදේට ගැටෙන එක ක්‍රියා කර මනින එක ඒක සංසාරම් අනේක ජාති සංසාරම් කිව්වේ ඒකයි. එයාගෙම මේ සාරයි කියලා හිතාගෙන ඉතිරිය අත්හැරියා යුතුය අත්හැරිය හැකි අසාරයි අසාරයි කියලා තේරුම් ගත්ත එක අර සං අසාර බව තේරුම් ගත්ත. ඒකෝර සංසාරයි කියලා හිතුවා ඊට පස්සේ තම අසාර බව දකින්න. ඒ වගේම මේ සං කය කරන්නට පුළුවන්. කය කරන්න පුළුවන් කියන්නේ නැවත රූපගින ආකාරයට මේ සංකය කරන්න පුළුවන්. සං කියන්නේ රාගය ද්වේෂය මෝහය නැවත නූපගින ලෙසින් තෙන්දාමුලිම කපල ඉවත් කරනවා එක කය. ඉතින් ඒ නිසා මේ සංසාර සං අසං සංකය වචන තුනක් මේ තුන එකතු කළාම බුද්ධ දේශනාවේ එක වචනයක් හැටියට කියනවා සාර අසංකය කල්පය කියලා. මේ තුන අවබෝධ කරගන්නට ගිය කාලේ මේ ත්‍රිපරිවර්තයේ තේරුම් ගන්නට ගිය කාලේ තමයි කල්පය. මේක කල් සාරයි කියලා හිතපු දේ රාගය ද්වේෂය මෝහය සාරයි කියලා පුතක් ජනමී සිතන්නේ බෝසත් කරුත් හිතන්නේ ඒ වගේම ඒක අසං කරන්න බෝසත් පෙරුම් පුරනවා ඒක අත්හරින්නට ඉවත් කරන්නට අර ලෝභ ආදී සමෝහ වැදගත් කියලා. ඒ වගේම යම් මොහොතක මේ කරන සම්පත්තිය ලැබුණාම මේ රාගය ද්වේෂය මෝහය කය කරලා මේ සංඛය කරන්න පුළුවන්. ඒ කය කිරීම තේරුම් ගත්තට පස්සේ අන්න ත්‍රිපරිවර්තය සම්පූර්ණ වෙනවා. ඒ නිසා බුද්ධත්වයට පත් වෙන නම් මේ මෙතෙක්කල් සාරයි කියලා හිතුව අසං කරන් කර කර හිටිය මේ සංඛය කරලා අවසන් කරලා නිම කරන්න ඕන. ඒකයි සාර අසංඛය කල්පය කියන වචනේ තේරුම. මේක හඳුන තේරුම් ගත්ත නැත්නම් මේ සංදේශනාව දේශනා කළ තේරුම් විග්‍රහ කරලා තේරුම් ගත්ත නැත්නම් කිසි කෙනෙකුට මේ නිවන් මඟ අවබෝධ කරගන්න අමාරුයි. මේ සංඛය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එකතු කරගන්නවා. කය කියන්නේ ඒ එකතු කරගත්ත සියලුම කෙලෙස් සාමුලින්ම නැවත නූපදින ලෙස අනුපාද නිරෝධයෙන්ම කපා අවසන් කිරීම. ඒ නිසා මේ රාග බැම්ම ද්වේෂ බැම්ම මෝහ බැම්ම සම්පූර්ණයෙන්ම කැපීමටයි මේ ත්‍රිපරිවර්තය හරියට අවබෝධ කරගත යුත්තේ. ඒ නිසා අර සංවට්ඨ කියන අවස්ථාවේදී රාගය ද්වේෂය මෝහය යලි යලි අලුතෙන් උපදින කෙලෙස් හිතකින් ක්‍රියා කරන හිතක කෙලෙස් උපදින අවස්ථාව. ඒ වගේම යම් ආකාරයක මේ කෙලෙස් වැරදිගේ බව අපල උපද්‍රව දෙන බව අපාය යන බව අයාපත් ප්‍රතිඵල ලැබෙන බව දැක්කාම ඒකේ මිදී නිදාසීම තමයි අර අසම් අර උපාදේශ අනු. ඒ වගේම මේ ලෝකෙන් එතෙරි වෙන්නට මේ සංසාරි කොච්චර කල් ජීවත් වෙලා හිටියත් ඔය ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම නිමිති නිදහස් වෙන්න බෑ. ඒ නිසා මේ බැමි තුන කපන්නට පුළුවන් නිබ්බාන් කියන තත්ත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ අනුව මේ රාග දේශ මොහ සාමුදීම නිත්‍ය දේ දුක දේ ආත්ම දේ නෙමෙයි අනිත්‍ය දේ දුක දේ අනත්ත දේ නිබ්බිදා විරාගාන නිරෝධයක් වශයෙන් ඉස්සත් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි සංඛය. ඒ අනුව කවුරු බෞද්ධ හැටියට නිවන් අවබෝධ කරගන්නට මඟ යනා හැටියට මඟ තේරුම් ගත්තා හැටියට අපි කරන්න ඕන මෙන්න මේ සංදේශනාවේ ඉදිරිපත් කරපු ත්‍රිපරිවර්තයේ තේරුම් අරගෙන සංසාරය කියලා මෙතෙක්කල් හිතාගෙන හිටියේ මෙතෙක්කල් අපි මේ ලෞකිකත්වය තුළ අසංකර කරමින් කියන්ට මේ ලෞකිකත්වය තුළදීම මේ වර්තමාන මොහොතේ තුළදීම අපි මේ සංකය කරලා මේකින් මේ රාග ද්වේෂ මොහ ඉතින් කපලා එන් කරලා හස් කරන්නට පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ත්‍රිපරිවර්තය හරියටම තේරුම් ගත්තේ නැතුව අපිට මේ මග්ගේ මග්ග ඥාන දර්ශනය ලබා ගන්න බෑ. තථා භූත ඥාන දර්ශනය ලබා ගන්න බෑ. අපි කළ යුතු දේ සහ නොකළ යුතු දේ කියන කරණීය අකරණීය ධර්ම තේරුම් ගන්න බෑ. දැන් හැම ආගමකම බුද්ධාගම ඇතුළුව මෙලොවටයි ඉලොවටයි වැඩ කරනවා. මෙලොව යහපත් කරගන්න ඕ ඉලොව යහපත් කරගන්න. මතුලොව යහපත් කරගන්න. එතන නිවනක් නෑ. එතන තියෙන්නේ මේ දෙව් ලෝකවල මිනිස් ලෝකවල එහෙම නැත්නම් මතු බුදුන් බෝසත්තුන්ගෙන් බණ අහන්න මේ ආකාරයට රූප සම්පත් භූ සම්පත් ලබන්න කරන ලෞකිකත්වය තුළ මේ පංචස්කන්ධයේ උපාදානය කරගන්නට තියෙන විතන ක්‍රියාවයි. නමුත් බුදුදහමේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මේ එළොවින් සහ මෙළොවින් කියන ලෞකිකත්වය තුළින් ඉතර වෙලා ලෝකෝත්තර කියන තත්ත්වයට පත් වෙන නිවන. ඉතින් ඒක නිසා අපායත් දිව්‍ය ලෝකයක් නිවනක් කියන තුනක් තියෙනවා. එනිසා අපායෙන් හෝ දිව්‍ය ලෝකය හෝ නිවනක් නෑ. නිවනේ අපායක් හෝ දිව්‍ය ලෝකයක් නෑ. දුකක් හෝ සැපක් ඇත්තේ නෑ. විඳවීමක් හෝ පිනවීමක් හෝ මැනීමක් ඇත්තේ නෑ. ඉතින් ඒක නිසා මේ තුනම තේරුම් ගත්තේ නම් මිත්‍රිපරි වට්ටය මේ වගේ මිත්‍රිපරි වට්ටය තව බොහෝ කාරණාවලට බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැම දෙයකටම මේ ත්‍රිපරි වට්ටයක් සිද්ධා කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ත්‍රිපරි වට්ටය අවබෝධ කරගත්තට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන බොහොම පහසුයි. එනිසා දැන් සංදේශනාව ඒ වගේම ද්වතාවය ඒ වගේම ත්‍රිපරි වට්ටය තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ හතරවෙනි පියවර වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එනිසා අපි ආයුතු මාර්ගයක් සහ අත්තරිය යුතු නොයා යුතු මාර්ගයක් තියෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ නිවන විවුර්ත කරගන්න පහසු වෙනවා. එනිසා හැම පින්නෙකුටම මේ ත්‍රිපරි වට්ටම් ගාඩලාකරන් කියලා බුදුහාමුදුරුවෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු තව මූල පරියාය සූත්‍රයේ විග්‍රහ කරපු තවත් නොයෙකුත් සූත්‍රවල දේශනා කරපු මේ ත්‍රිපරි වට්ටය හරියටම අවබෝධ කරගත්තොත් ඕන කෙනෙකුට තමන් මොකද කළ යුත්තේ කොහෙද ආයුත්තේ කොතනද අපි කොතනට යන්නට වැඩ කළ යුත්තේ මේකේ අතරමංගල පංචස්කන්ධයේ උපාදානය කරගන්නවද එහෙනම් මේ උපාදානය කරගත්ත පංචස්කන්ධයේ විදිහ සදාටම නිවන්නට නිදහස් වෙන්නට විමුක්තියට පත් වෙන්නට කටයුතු කරනවා කියන එක තම තමන්ට තීරණය කරලා තේරුම් අරගෙන අනුගමනය කරන්න පුළුවන් බව සෑම පින්නටම පැහැදිලිව පිළිසිදු අවබෝධ කරගන්නවා. දැන් එහෙනම් මොනහරි ප්‍රශ්න තියෙනවා නම් දැන් අපි අහමාරයි. ඇය එකකුත් විනාඩි 40ක් තියෙනවා. 11යි 10 වෙනකම් ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේකට අදාළ වෙන්න පුළුවන් අදාළ නොවෙන්න පුළුවන් ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මුලින් අපි අවස්ථාවක් දෙනවා විනාඩි 30ක් පමණ වාචිකව යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ඊට පස්සේ හවස්වරුවේ බලාපොරොත්තු වෙනවා ලිඛිතව එවන ප්‍රශ්න එකින් එක විමසලා ඒකට මේ තේරුම් ගන්න. ඉතින් දැන් අවිචින්තකම සීලය කියන එක අවිචින්තකම කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? විචින්තකම. විචින්තකම කියන්නේ යම්කිසි මාර්ගයක ගිහිල්ලා ඒ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කිරීම තමයි අවිචින්තකම. දැන් විචින්තකම කියන්නේ අපි මේ ලෝකයට බැඳෙන ලෝකයේ තුල අතරමං වන ප්‍රතිපදාව තමයි විචින්තකම හැටියට විග්‍රහ කරන බුද්ධ දේශනාවේ ඒක තේරුම් අරගෙන ඒක අතහැරීම ඒකෙන් නිදහස් වීම තමයි මේ දැන් අවිචික්‍රම සීලය විග්‍රහ කරලා තියෙන්නේ සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය කියන හතරේ එකතුවක් අනුව මේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කිරීම නිසා මේ වීතික්‍රම තත්ත්වයෙන් නිදි නිදහස් වෙලා අවිචික්‍රම තත්ත්වයට එනවා. එමනනම් මේ අනිත්‍ය දුක්ඛානත්ත තේරුම් ගැනීමට පහසුම ක්‍රමය තමයි ඔය අවිචික්‍රම හැටියට විග්‍රහ කරන්න තියෙන්නේ. ජනරාලිපුත්‍ර තුන ප්‍රතිපදවට තියෙන එක එක ආරණ්‍ය තුන ප්‍රතිපදවට ඒක නම් මට කපන්න සුදුලේ නාරු දුකාණ්ඩක් තුනයි සංජානණ්ඩක් තුනයි නිරෝධාණ්ඩක් තුනයි නිරෝධගාමී පරිපලයි තුනයි මොනක් ජතු දුකාණ්ඩක් තුන පරිඥාතම් පරිඥේය පරිඥා දන්ති මොකද සංජානණ්ඩක් පහත බයින් පහියා දන්ති ඒ වගේම භාවිතා භාවිරබ්බං
සත්‍චිකා දන්ති සත්‍චිකා රෝති සත්‍චිකා කර්මයි හතර චතුරාර්ය සත්‍ය එක එක ආර්ය සත්‍ය තුන බැරි සියලු එක පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය
මොකද ගැටලු කියන්නේ?
සෝතාරේ
නෑ. දැන් දීගම්මා අසදන්තෝ අදලාණී දිසිකති දීගම්මා පස්සදාන පස්සේ සාමීති දිසිකති. මේ දීගම්මා කියන මොකද මාර්ගදී බාධාවි? ඈ? දීගෞස්මත් නෙමේ දීර්ඝ සංසාරය අපි පවත්වාගෙන ආපු ගති.
එතකොට කීති රසංවාසන
රසංවාසුවේ අදාහද අපි අලුතෙන් ඇහැන් රූපයක් දැකලා අදා අලුතෙන් අදා ගන්න ගති. වැරදි ගති පස්සති නිවැරදි ගති ආශ්‍රති ආශ්‍රේකල ජීවිතයි. එතකොට අපි ගාව තියෙනවා මේ සංසාරේ කෙනාපු රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ඒක තීගම්මා. ඒක ආශ්‍රේය කිරීම හොඳද නැහැ. ඒ වගේම අපි ගාව තියෙනවා අතීතයේ බුදුරුන්ගේ මුදල් රාහුකින් කියන්නේ අහලා අතීත සංසාරේ ආශ්‍රේය කළ යුතු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, අලෝභ ආදී සමෝහ මේ වගේ ගති. යහපත් ගති. ඒවා ආශ්‍රේය කිරීමත් ඒවා භාවිතා කිරීමත් වැරදි දේ තෝරලා වැරදි දේ බැහැර කිරීම. දීර්ඝ සංසාරේ ගෙනාවා කියලා වැරදි දේ නැවත නැවත භාවිතා කරනවා නම් ඒක වැරදි. අලුතෙන් අදාගත්ත කියලා වැරදි දේ භාවනා කරනවා නම් භාවිතා කරනවා නම් ඒක වැරදි. මේක නිසා මේ දීගම් වා කියපු හැටියට එක පාටම ධර්මයේ නොදන්න තේරුම් නොගත්ත අට ධර්ම නිරුක්ති කියන්න වැඩි කෙනෙක් කිව්ව දීර්ඝ උෂ්ම කියලා රාජාම ආත්මේ කෙටි උස්මයි. අසං කියන්නේ කෙටි තමයි. වර්තමාන මොහොතේ අපි මේ අද වුණත් අහලා දැන් මේ මොහොතේ අපි ආශ්‍රය කරින් ධර්මයක් අවබෝධ කරගත්තා නම් ඒක රස්සං ආ අසදාමීති අසදීසාමීති ප්‍රඥානත් කියලා තේරුම් ගන්න කරන්න ඕන. ඒ වගේම අපේ මේ මොහොතේ වර්තමාන මොහොතේ වුණත් අපි ඇහැර ගන්නට නාසයේ දිවට කයට මනට වැරදිලියක් කරන්න වෙනවා නම් ඒක පස්සුතු. ඒ අනුව සික්කති. පරිවර්තනය කරලා කියන්නේ ඥාතේ බලන්න කවුරු ඥානේ කලේ පරිවර්තනය මුළු ඔක්කොම සම්පූර්ණයෙන්ම දැන් පරිමුඛන් ගතියෙන් උපාදේ තෝරන සෝවාන් සදාචිත දෝවස්සන මේකයි විග්‍රහ කරලා තියෙන්නේ. දැන් ඔය විග්‍රහ අසුරන් තෝරන විශේෂ කියලා කියන මොකද පරිමුඛන් සතින් උපාදේ තෝරන සතෝ අසුරදති සතෝ අසුරදති පරිමුඛන් සතින් උපාදේ තෝරන ප්‍රතිමුඛයට අරමුණු වන අරමුණු හය ඇහැට අරමුණු වන රූප අරමුණ කනට අරමුණු වන ශබ්ද අරමුණ, නාසයට අරමුණු වන ගඳ සුවඳ, දිවට අරමුණු වන රස, කයට අරමුණු වන පහස, මනසට අරමුණු වන ධම්ම. මේවා වර්තමාන මොහොතේ අරමුණු වෙන එක දීර්ඝ සංසාරේ ගෙනාපු එකක් වෙන්න පුළුවන්. එහෙම දැන් අන්තිම අදාගත්ත වැරදි අරමුණක් වෙන්න පුළුවන්. ඒ දීර්ඝ සංසාරේ ගෙනාවත් වැරදි දේ නම් පස්ස වැරදි ප්‍රහාණය කළා, අස් කළා, ඉවත් කළා, අයින් කරා. හරි නම් අස්ස අස්සවත කියන්නේ ආශ්‍රය කිරීම සහ ප්‍රහාණය කිරීම. තේරුණා? නැතුව මේ ආස්වාද ප්‍රාස්වාද නෙමෙයි, ඒ පරිවර්තකයන්ගේ වැරද්ද. එතකොට පරිවර්තකයෝ මේ හැම තැනදීම මේ නිවන් මඟ විනාශ කරන වාහන, මේ ලෞකිකත්වයේ තුල අතරමං කරන මිනිසුන්ව උඹලා කරන වැරදි පරිවර්තනයක් කරලා තියෙනවා. බුදු අනුරේ පැයි කියපු දේ කරේ. ඒ නිසා කරන් දෙයක් නැහැ. දැන් ඔය ඔක්කොම පරිවර්තනය කරපුවා තමයි ඔය පරිවර්තනීය වචනේ නම අරගෙන ආද සියලුම භාවනා මාත්‍යස්ථාන වල ඔය උඩන් ඇටයට පිට කර කර ඉන්නේ. කෙලෙස් මුළු කරන්න පුළුවන්. බෑ. ප්‍රතිපලෙ එච්චර. ප්‍රතිපලෙ මොකද? කෙලෙස් මුළු තාවකාලිකව යටපත් වෙනවා. උදුරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ කියපු සියලුම දේවල් නියතවතෙන් උපකාර වෙන්නේ මොකටද? කෙලෙස් මුල් සමුච්ඡේදවතෙන් ප්‍රහාණය කරා. සමුච්ඡේද ප්‍රහාණය. අර කියන්නේ මොකද්ද? සදාංගම වශයෙන් නිෂ්කම්බන වශයෙන් තාවකාලිකව යටපත් කරා. තාවකාලිකව යටපත් වෙන එක වෙනවා. ඔය ඔය කියන එක. දැන් අර බෝසත්තුමා අවුරුදු 6ක් තුල දුෂ්කර ක්‍රියා කරනකොට ඔය කියන වැරදි ආනාපානසති භාවිතා. එදා තුනේ සම්මතයෙන් ඒක දැන් බුදුහාමුදුරු බුදුනාට පස්සේ විශේෂයෙන්ම ගෝපක මුක්කාදාන සූත්‍රයේ අරිෂ්ඨ සූත්‍රයේ කියනවා මගේ ශ්‍රාවකයන් මේ වැරදි මාර්ගයේ මම මේ අවුද්ද ඇද්දුක් විඳින්න කරපු වැරදි දේ මම අනුදැන වදාළන්නේ. නමුත් මෙන්න මේකයි නියම නිවැරදි බුද්ධානුපාණසති කියල මේ විග්‍රහ. ඒක ආයි පරිවර්තකයෝ අර උපනිෂද් දර්ශනයේ තිබුණු අර වචන අර සංස්කෘත වචන අරගෙන ඒ ආකාරයට පරිවර්තනය කරගත්ත ආස්වාද ප්‍රාස්වාද කියන අස්වපස්ස දීගම් මා ගැන අර ආශ්‍රය ආශ්‍රය ප්‍රාණවත් ගම්මඩ වල නම් දීගුත් මයි ගැටිමුස් මයි අපෙන් කියන දීගම් මා දීග සංසාරේ අපි දිනාව වැරදි දේ කොහොම හරි දේ කියන වැරදි දේ අපි දැනගෙන තේරුම් අරගෙන අස්පස්ස කරන්න ඕන ඒකෙන් සික්කනේ වෙනවා හරි දේ කියනවා නම් දීග සංසාරේ අපි මයිටි කරුණා මුදිතා උපේක්ෂා මියා කරලා ඒක අන්තරේ කරා ඒකනොත් සික්කනේ ශික්ෂණය
සංසිදීපක් ගැන
කියනවා නේද? සංසිදීව කියන්නේ මොකද? සික්කටි, විහෙරටි, සම්වර්ටි, වච්චවේකටි පහක් තියෙනවා. ශික්ෂණ ඒ සංසිදීනේ කොහොමද? පළවෙනි කොට සික්කටි. දැන් දීගම්මා අසුදන්තෝ අසුදාමීටි සික්කටි. දීගම්මා අසුදන්තෝ පචදන්තෝ පචදාමීටි සික්කටි. දෙකෙන්ම සික්කනේ වෙනවද නැද්ද? දෙකෙන්ම වෙනවා. වැරදි අත්හැරීමිනු හරිදේ බාල්තාවය. අර පළවෙනි එක තමයි පළවෙනි පියවර තමයි ඉතිසෙල පියවර තියෙන පජානාති කියලා. පජානාති කියන්නේ කළ යුතු දේ හරියටම දැනගන්නවා. සික්කටි කියන්නේ දෙවෙනි පියවර, තුන්වෙනි පියවර විහරති. විහරත්මිති. හතරවෙනි පියවර පච්චවික්කති. මේ අපරාධ වට්ටාන සූත්‍රයේ මහා අපරාධ වට්ටාන සූත්‍රයේ නිවාරණ සූත්‍රයේ තියෙන පියවර පහ. ඒක තමයි සංචිලේවා, සංවර වෙනවා, සම්මා රත්නයේ පත් වෙනවා. ඔය තුන උදි. නාම ගෝත්‍රවල තැන්පත් වෙනවා කියන්නේ දීර්ඝ සංසාරේ පුරා කරන මොකද්ද? නාම ගෝත්‍රවල ඒ නාගොත්ත නැදී ගති තියෙන්නේ. ඒ අපි ගොතකොතා ගෙනාව බැමි තුනක් තියෙනවා. රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම එකටම ගිහිලා තියෙනවා. එනිසා ඒක එකටම දීර්ඝ සංසාරේ අපි පාවිච්චි කරමින් එනවා. පරිහරණය කරමින් එනවා. පවත්වාගෙන එනවා. අපි ඒකෙන් බැඳිලා තියෙනවා. ඒකයි නාම ගොත්තන් කියන්නේ.
නිරෝධය කියන එකේ තේරුම
ඈ
නිරෝධ කියන වචනේ තේරුම රෝධ කියන්නේ වැරදි සින්න එකද නිර් උදා කරනවා කියන එක.
නිර් උදා කියන එක මේ වර්ණ හඳුළු ප්‍රකාශ කරලා කියන වැරදි වචනයක්. නිර් උදා කියන එක වැරදි නිරෝධ කියන්නේ. රෝධ දැන් රිය හරිය. රෝධ නිරෝධ. නිරෝධ කියන්නේ රෝධ වීම සම්පූර්ණයෙන්ම නවත්වනවා. දැන් මෙතන කියනවා නිබ්බිදානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජාන. සමුදය ග්‍රහණය කරන්න මොකද කරන්න ඕන? නිරෝධ කරන්න. මේ නිරෝධ නොකරනවා කියන එකේ තේරුම මොකද දන්නවද? අපිට ආව අරමුණ දිගේ සංකාර පැවැත්වීම නවත්වීම. නිල් උදා කියන එක ඉතින් ඒක තමයි අවධානය දෙන්නම. නිල් උදා නෙමෙයි මේක කියන්නේ නිරෝධ. නිල් උදා කියන එක සංස්කෘත වචනයක් මාළුදී භාෂාවේ වචනයක් නෙමෙයි. නිරෝධා රෝධ නිරෝධ දෙකම සංස්කෘත නෙමෙයි මාළුදී එළ දෙකෙන් තියෙන වචන. නම් නිල් උදා කියන වචනේ සංස්කෘත වචනයක්. ඒක නිසා සංස්කෘත වචනයක් අපි ගන්න ගන්නේ නැහැ. ඒක ගල්පෙන්නේ නැහැ.
ස්වාමීනාන්ද දැන් අපි ඔය ආනාපාන සති භාවනාව පුරුදුලා කියන්නේ මම කියපු ආකාරයට දැන් ඔබ වහන්සේ දේශනා කරන ආකාරයට අපිට මේ පුහුණුවක් ලබා ගන්න ස්ථානයක් නැහැ.
මඟුල් කද්ද
ආනාපාන සති භාවනාව අපි හුස්ම ගැනීම ගැන තමයි පුහුණුවලා තියෙන්නේ.
ඔව්.
දැන් ඔබ වහන්සේ දේශනා කරපු හැටියට ඒ වගේ පුහුණුවක් ලබා ගන්න අපිට ස්ථානයක් නැහැ.
මේක පුහුණුව ලබා ගන්න තමයි මේ ස්ථානේ හදලා මේ දේනවා.
ඒ නිසා වාසයෙන් ඉන්නවා
කියන්නේ අනිපාර මේ පන්ති දාලා පුහුණු කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක මොකට තේරුම් ගන්නවද මේ ටියුෂන් ක්ලාස් එකක් නෙමෙයි. ටියුෂන් කියන්නේ ඒක කරන්න බෑ. ඒක ව්‍යාපාරයක්. දැන් අපි කල යුත්තේ පරිණතං සතින් උපද්ද පිට්වා. ඒ කියන්නේ මොකද? තමන්ගේ හිතට ඇයට කන්ට නාසයට දිවට කයට මනට කියන ඇයට අරමුණු වන අරමුණු පසු දාලා පුළුවන්. මේක තමන් යනකොට එනකොට අර දැන් ආනාපාන සූත්‍රයේ මහා පරිපම මහා සතරටිපට්ඨාන සූත්‍රයේ කියන සම්පජඤ්ඤ පද්ධතිය කියලා. මේක කියනවා යනකොට එනකොට අනකොට බොනකොට සිවුරාගිනකොට නානකොට මේ හැම වෙලේම හැම සක්මන් කරනකොට මිදා ගන්නකොට ගැටයන්වා ඉතුරුවා සයින්වා නිසින්වා මේ හැම ඉරියව්වකම අපේ මනසට අරමුණු එනවද නැද්ද? එනවා. එන හැම අරමුණක්ම පරිමුඛන් සතුන් උපස්ස පිට්වා සතුවාද දකි සතුවාද. මේක ටීෂන් කාඩ් එකක් දාලා හරියන්නේ නැහැ. මේක බනහලා මේක තේරුම් ගන්න ඕනේ.
ඒකේ ඔබ වහන්සේ අදහස් කරන අපිට මේකට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ කියන එකයි. ඒක
අවශ්‍ය වෙන්නේ මේක හරියට තමන් තමන්ගේ ගුරුවරයා ධර්මයේ ගුරුවරයා. ධර්මයේ ගුරුවරයා නම් හරියට හරි. නම් දැන් ඔතනදලේ ව්‍යාපාරය. දැන් ටියුෂන් පන්ති දානවා කියනවනේ. ඒකෙන් හරියන්නේ නැහැ. ඒක කරන්නේ මිනිහව තාවකාලිකව ඔය කියන හුස්ම ගැනීම වගේ තාවකාලිකව යටපත් කරලා දාන වැරදි ක්‍රමයක්. අර රාගමුල ද්වේෂමුල කවදක්වත් කිසි දැනකදී ඔය ටින්ෂන් ග්ලාස් වලින් ඔය ටින්ෂන් බලස් භාවනා බලස් වලින් කෙරෙන්නේ නෑ. ඔය තියෙනවනේ දැන් ලංකාවේ 315ක් වූ භාවනා මන්දිර ගන්න වල සතියේ දෙකේ මාසේ තියෙනවනේ මිනිසුන් වගේ දාතරමම් කරන්නේ. ඔය කිසි තැනක මේ කියන නියම නිවැරදි බුදු දේශනාව විග්‍රහ කරපු භාවනා ක්‍රමයක් නෑ. අපි දැන් අපි ලොකු දවස් 10ක් ඔය භාවනා මධ්‍යස්ථානයේ ගිහිල්ලා වගේ ආයෙන්නේ කොහටද? ගෙදෙත්. නමුත් දැන් මේ කියන ක්‍රමය අපි කොහෙද පුරුදු කරන්න ඕන? කෙළින්ම ගෙදර. ප්‍රශ්න තියෙන තැනයි භාවනා. කර්මස්ථාන තියෙන්නේ කොහෙද? ප්‍රශ්න තියෙන තැන ගෙදර. නැතුව පිට ගැලේට ගිහිල්ලා ප්‍රශ්න වලින් මේ පැනලා ගිහිල්ලා හරියන්නේ නැහැ. නමුත් දැන් අද කරන්නේ තාවකාලිකව දවස් 10ක් විතර එතෙන් තාවකාලික යම් ඥානයක් ලබන්න පුළුවන්. ඥාන නොලබනවා කියලා මම කියන්නේ ඔය භාවනා මැද තනවල එදත් අද දැන් භූමියේ තායිලන්තයේ ඕස්ට්‍රේලියාවේ ඉන්දියාවේ හොඳ රටවල් වල තව ඔය කියන භාවනා මධ්‍යස්ථාන දිනන භාවනා කරනවා ඥාන ලැබුණා. හැබැයි අර කෙලෙස් මුල් සාමුලින්ම නැවත නූපදින ලෙස උපුරා ගමන ගලවා ආයන් කරන සම්පූර්ණ ප්‍රාණීන් ඔය කෙලෙස් ඉවත් කරන්නේ නැවන්නේ. තාවකාලිකව යටපත් කරලා කායික වශයෙන් යම් ශරීර කූඩුවට සුවයක් දෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ දැන් බුදුහාමුදුරන්ගේ දේශනාව ඔය කියන ලෙඩේට බේතක් නෙමෙයි. බුදුහාමුදුරුගේ මොකද ලෙඩේ? සංසාර සාරෝග. මොකද ලෙඩේ? සංසාරයි යන්නේ කයි සියලු රෝග වලට හේතුව. මොකද සං කියන්නේ? රාගය, ද්වේෂය, මෝහය. ඔය මුල් තුනම තමන්ගේ හිතේ උපදිනේ. අනුන්ගේ හිතේ උපදිනවා මට පුළුවන්ද උදුරන්න? ඔය මහත්මයාගේ හිතට කොහොමද අලුතින් රාගය, ද්වේෂය, මෝහය උපදින්නේ? ඔය වර්තමාන මොහොතේ තුල ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනින් අරමුණු වන අරමුණු වලට ඇලිලා ගැටිලා මුලා. ඉතින් ඒක නිසා මේක මේ භාවනා පන්තියක් භාවනා මධ්‍යස්ථානයක් ගන්න දෙයක් එහෙම නෙමෙයි. ගන්න අය පුළුවන් අය කරන්න පුළුවන් නම් මෙන්න පාර මෙන්න මාර්ගය මෙන්න ක්‍රමය කරන්න. දමණය වෙන්න ඕනේ තමන් තමන්ම බුද්ධත්වයටපත් වෙන්න. නැතුව වෙන කෙනෙකුට කරන්න බෑ. දැන් මේ මහත්ය ඇහුවෙ ඉඳ කියන්නේ මේ ධම්ම තේරු කියන සීලය ධර්ම සීලේ පිටපත්ේ තේරුම් ගත්තාම සීලය හරිද? සමාධි ඔය භාවනාව හරිද? ඔය ආරණ්‍යාංගික මාර්ගයේ කියලා තියෙන ලෞකික ධර්මාංගයට හරිද? මොනාරේ උපකාර වෙන්නේ ලෝකයේ තුල අතරමං වෙන්න ලෞකිකත්වයේ තුල අතරමං වෙන්න හරි. හැබැයි ලෝකෙන් එතෙර වෙන්න එකක්වත් සීල සමාධි ප්‍රඥා ඉන්නම බැහැ. එනිසා බුදුහාමුදුරුවෝ කියපු සීලය එකක් අද කියන සීලය තව එකක්. බුදුහාමුදුරුවෝ කියපු භාවනාව ආනාපානසති බුද්ධ භාවනාව එකක් අද කියන ආනාපානසති භාවනාව තව එකක්. බුදුහාමුදුරුවෝ කිව්ව ආර්ය අෂ්ටාංගික මාර්ගය එකක් අද කියන ලෞකික අංගාට තව එකක්. මේවා වෙනද තේරුම් ගන්න ඕන. වෙනද තේරුම් ගත්තට පස්සේ මේවා කරන්නේ කවුද? ඔය සීලේ පීඩා කටයුතු කරන්නේ කවුද? ඔය සමාධියෙන් කටයුතු කරන්නේ කවුද? ඔය සම්මා අංගාට කවුද කරන්නේ? තමයි. දැන් මේවා බන්දියක් දාලා එක එක පුද්ගලයන්ට එක එක තැන් කරන්න බෑ. තමන් මේක හරියට අහලා දැනගෙන මේක ප්‍රතිපදාවක් හැටියට දෛනික ජීවිතයේදී තමන් අනුගමනය කරලා අත්දැකගෙන අත්විඳ ගන්න අවශ්‍යයි. දැන් ඔය රෝධ නිරෝධ කියන එක තවත් පොඩ්ඩක් කියන්න වෙලා තියෙනවා. දැන් අපි රෝධ ගන්නවා කියන්නේ මොකද? දැන් අපි හිතමු දැන් මේක මේ හැම කෙනෙක්ම ඔය පුතග්ජන පුද්ගලයෝ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනකොට මේ කළ යුතු දේ නොකළ යුතු දේ නොදන්නාකොට රෝධ කරනවා. දැන් අපි හිතමුකෝ කේක් කෑල්ලක් දුන්නා කියලා කන්න දැන් මේ තේක මණ්ඩේ ඉස්සෙල්ලා කාටක් කේක් කෑල්ලක් දුන්නේ නැහැ හැබැයි දුන්නා කියලා හිතමුකෝ. බැරි වෙලාවක් එහෙම කේක් කෑල්ලක් ගත්ත ගමන්ම මේක එක කඩක් කඩේට දාගත්ත ගමන්ම රෝධ කරනවද නැද්ද? කරනවා. මොකද්ද කළේ? අද කරන්නේ ඉස්සෙල්ලා මනියෝ මොකක් එක්කද? මීට පස්සේ මීට පෙර අතීතයේ කෑම කේක් එක්කම මේක මනිනවා සංසන්දනය කරනවා රෝධ කරනවා. ඊට පස්සේ මේක රහණං ඒකට පිළි රාගයක් ඇති වෙලා ඒක කොහෙන්ද ගත්තේ? කොයි කඩෙන්ද ගත්තේ? මොනවද මේකට දාලා තියන්නේ දෙවෙනි කැලේකුත් ගන්න පුළුවන් ද අපේ ළමයින්ට ගෙදර ඇටත් යාළුවන්ටත් මේක ගෙනින් දෙන්න ඕන කොහෙන්ද ගත්තේ කියලා ඔය මොකද කරන්නේ රෝද කරන්නේ ඒ වගේම මේක නරක නම් ඒත් එහෙමයි ඈ මේක නරක නම් ඒත් රෝද කරනවා ඒ නිසා මේ මෑණිය මැනීම රෝද කිරීම කියන එක ඒකයි හිතේ හිතේ තියෙන්නේ අපි බැරි විලාවත් මේ කේක් කෑල්ලේ දැන් දුන්න නිසා මේ කේක් කෑල්ල හොඳයි නරකයි කියලා අපි නැතුව අපි කෑවා ඒක කෑපු ගමනින්ම ඒ අර මුතේව මුතමත්තම් භවිෂ්‍යති නම් අපි රෝද ගන්නන්නේ සුතේව සුතමත්තම් භවිෂ්‍යති නම් අපි රෝද ගන්නන්නේ ඒ වගේම දිත්තේව නිත්‍යමත්තම් භවිෂ්‍යති නම් අපි රෝද ගන්නන්නේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති නම් අපි රෝද ගන්නන්නේ නැහැ අන්න නිරෝධක එනිසා මේක මේ නිරෝධ මිස නිර්බුදා කියන වැරදි සංස්කෘත වචනේ පාවිච්චි කර ගමන්ම ධර්මයේ විකෘති වෙලා තියෙනවා ඒ නිසා මේ වගේ කල්පනා කරන්න ඕනේ යම්නම් වැරදි වචන යම්නම් ආකාරයකට ඔය කියලා තියෙනවා ඒ වගේම මේ සම්දය කියන්නේ සම්බන්ධතාවයක් උපත ලැබීම සම්දය කියන්නේ මොකද්ද සම්බන්ධතාවයක් සංඋත්පාද සංඋත්පාද මේක සම උත්පාදයක් එහෙම නෙමෙයි මේක සම උත්පාද කියන වචනයක් සමාන උත්පදක් ලැබීම නෙමෙයි සම්බන්ධතාවයක් ණයගනු දෙනවා සංසාර ගමනේ යන්නට උපකාර වන සම්බන්ධතාවයක් උපත ලැබීමයි සමුදේ කියන්නේ ඒක මුලින් තේරුම් ගන්න ඕන සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සංසාර ගමනට බැඳෙන උත්පත්තිය උත්පාද වීමක් වීමයි සමුදය නැතුව සමාන උත්පාදයක් එහෙම නෙමෙයි ඒකත් ඔය වැරදියට කියලා කියන වචනයක් ඒ වගේම ඔය භව කියන එක මිසක් භවය කියලා වචනයක් බුද්ධ දේශනාවේ නැහැ යන්න පස්සේ ඒක තෝරගත්ත දෙයක් පරිවර්තක ඒ මේ වගේ වචන කිහිපයක් තේරුම් ගත්තට පස්සේ මේ ධර්මයෙන් ගම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මාර්ගය හරියට තේරුම් ගන්න පුළුවන්. මේක විග්‍රහ කළ තියෙනම් හොඳ පැහැදිලිව හොඳ පිළිසිදු වචන දැන් අපි ගම්මුක ඔය කියන මේ ඔය උපාදානිය ඇති වෙන්නේ රූපයක් වේදනාවක් සංඥාවක් සංකාර විඥානයක් කියන පහම එකට දැන් මේක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම එක්ක තුමෙන්ද දුවා අපි ගම්මුක එකක් දැන් කවුරුත් ගන්නේ චක්කුංජ පටිච්ච රූපේ ඒක අපි අත්තර දාලා මනාජ පටිච්ච ධම්මේ උප්පජ්ජති මනෝ විඥාන තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය සම්භවಂತಿ එතකොට මේ උපාදානෙන්ද පටන් ගත්තේ කොතනින්ද පටන් ගත්තේ කවුරුහරි කියන්නේ කොතනින්ද පටන් ගත්තේ කියලා දැන් මම මේ කියන වචනේ ආයෙත් අහගන්න දැන් අර මුලම එක කියමුකෝ චක්කුංජ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය සම්භවಂತಿ දැන් ඔය උපාදානිය ඇති උනේ කොතන වේදනාව ඇති උනේ කොතන පටිච්ච වීමයි මේකේ මුල මොකද්ද පටිච්ච වීම දැන් දැන් අපි කියනවා පටිච්ච වුණාම සම්බන්ධයක් උපදවනවා සමුදේ උත්පාද වෙනවා කියන්නේ. දැන් ඕක තේරුණාද? අර සම්භවං කියන එක තමයි සමුදේ. අර පටිච්ච වීම තමයි චක්කුංජ පටිච්ච රූපේජේ කුසෝතන්ජ පටිච්චසද්දං ගාණිජ පටිච්චසද්දං ජීවා පටිච්චසද්දං කාය පටිච්ච පොච්චම්ම මනාජ පටිච්ච ධම්ම. ඔය හැයට නිසා වෙන මොහකටවත් කොතනකවත් කොහොමවත් පටිච්ච වෙන්න බෑ. ඔය පටිච්ච වෙන හැයම කාගාවද තියෙන්නේ? මාගාවනේ. ඈ මගේ පටිච්ච වීම මම, ඔය අනිත් අයගේ පටිච්ච වීම තමයි. එතකොට මේ තමන්ගේ ඇහැ අසංවරද සංවරද? මනස අසංවරද සංවරද? සංවරයි. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ, අපි ප්‍රායෝගිකව අපි මුලින්ම කරගත යුත්තේ මොකද්ද? අපි යෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කරලා මනස සංවර වෙන්න. මනස සංවර කරගත්තොත් අපේ ක්‍රියාව කතාව සිතිවිල්ල හරියනවද පිළිසිදු වෙනවද නැද්ද? ඒකෙන් කියන්නේ මනෝ පුබ්බංගම අදම්මා මනෝ සෙට්ටා මනෝයා මනසාචයේ පතන්නේන බාසතිවා කරුතිය. එක මනසාචයේ පදුත්තේන බාසතිවා කරුණ. ඉතින් ඒක නිසා දැන් මේක හරියටම තේරුම් ගන්න ඕන. අපිට ඇහැට අරමුණක් පටිච්ච වුණාමයි ඇහෙන් බලන එක නෙමෙයි පටිච්ච වෙන්නේ. ඇහැ තියෙන්නේ බලලා ගැන අඳුනා ගන්න. හැබැයි පුදුජන පුද්ගලයා ගැන අඳුනා ගැනීමෙන් ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ? මත් වෙලා පටිච්ච වෙනවා. පටිච්ච වෙලා තින්නම් සංගත. ගති තුනක් එකට සංයෝජනය වෙන, එකට බැඳෙන, එකට සමුදේ වෙන, එකට සම්බන්ධ වෙන ගති තුනක්. එකට ක්‍රියාත්මක කළා අන්න තින්නම් සංගති පස්සෝ සම්බස්සජා වේද. ඒ සම්බස්සේ නිසා එක්ක ප්‍රිය වේදනාවක්, එක්ක අප්‍රිය වේදනාවක්, එක්ක අදුක්කම අදුක වේදනාවක් ඇති කරගන්නවා. ඒ වේදනාව නිසා ඒ වේදනාව ඇති කරගත්ත දැන ප්‍රියයි කියලා ඒ වේදනාව නැවත නැවත පිළිමේ කැමැත්තෙන් එකට හා වෙනවා. එතන හා වෙනවා. ඒ හා වූ තැන තමන්ටම ආයිති කරගෙන උපාදානය කරගෙන එකතු කරගෙන අල්ල ගන්න කටයුතු කරනවා. ඒ උපාදානය අල්ල ගන්න කටයුතු කිරීම නිසා සම්බන්ධතාවයක් උපත ලබනවා, සම්දේ බිහි වෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කාගේ තුළද? නැතුව වෙන කොහෙන් ලෝකෙ සිද්ධ වෙන එකක් නෙමෙයි. එතකොට ඔය අවිද්‍යාන් වලින් ඔය ක්‍රියාවලිය සිද්ධ වුණොත් සංසාරේ සම්බන්ධතාවයක් උපදිනවා. ඒක තමයි දුක.
අවසරයි සම්මාත.
මොකද මොකද? දැන් ඔය ක්‍රියාවලිය සිද්ධ වුණොත් තමයි කර්මපතේ සම්පූර්ණ වෙන්නේ. ඔය ක්‍රියාවලිය සිද්ධ නොවුන නොවන අවස්ථා කියන ඕන තරම්. දැන් ඔය ක්‍රියාවලිය සිද්ධ වීමේ සුමානකට එක දවසක් වුණා. මොකද වෙන්නේ? අර අනුසාර ගමන යන පරිත්‍යාස්කන්ධේ උපාදාන වෙලා අර බැඳි තුන සකස් වෙනවා. රාග වැම්ම, දේහ වැම්ම, මෝහ වැම්ම සකස් වෙන එක ඔය එක කියන සංකාරයක් ඇති. හොඳට. ඉතින් ඒක නිසා මේ රාගයේ ද්වේෂයේ මෝහයේ කියන කෙලෙද්දී තුනම එකටම උපදිනවා. ඔය කියන සිතේ. එක සංකාරයක් එක මානිකර කරනවා. ඊළඟ හතක් තුල එකම සංකාරයක් කෝ කරනවා නම් ඒක ඇති. ඉතින් ඒක නිසා ඒක බලව. ඒක නිසා සබ්බේ සංඛාරා අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති අතනි බින්ද කිව්කේ එන මඟෝ විසුද්ධිය.
අවසරයි සම්මාත. ප්‍රශ්නේ තියෙනවා අහන්නේ. අද කොහොමද දේශනාවට පිටින් මේ අගයන් සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට අපස්තර බෞද්ධින් ආපු අපි අහම පිරිසන් සතුව නැති වුණේ කොහොමද කියලා දැනගන්න අවශ්‍යයි.
දැන් මේක ඉස්සෙල්ලාම ආවේ මේ පෘථිවියට අර ලෝක විඤ්ඤාණයකින් පස්සේ ආබස්තර බ්‍රාහ්මණය කියේ. ඒ බ්‍රාහ්මණය ගාව තිබුණේ නැති. දැන් බ්‍රාහ්මචාරී කියන්නේ මොකද්ද? මොකද්ද නැත්තේ? රාගයයි ද්වේෂයයි නැහැ, හැබැයි මානෙයි මොහයයි තියෙනවා. එතකොට එහෙම ආවහම ඒ ආබස්තර බ්‍රාහ්මණ ලෝකේ මානෙයි මොහයෙන් වැඩ කරනකොට ටිකක් අර යනකොට ඛණ්ඩ හෙව්වා. වැඩිදී. හැබැයි ස්වභාව ධර්මයෙන්ම අර රස තට්ටුවක් තිබුණා. අගන්නේ උත්තේ. ඒ රස දැක්කම මිනිස්සු ඔය ආභාෂ බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයන් ඔක්කොම කාලේ ඉන්නේ. ඒවත් සබ්බේ ධම්මා අනත්තයි. ඒක කවුදක සදාකාලික නෑ. ඊට පස්සේ දෙවෙනි එකේ බදාරතා කියලා අල වර්ගයක් හැදෙනවා. පොළොවේ. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාවේ ස්වයං හැල් කියලා යාජයක් හැදෙනවා. හැබැයි මෙයා කිසි කෙනෙක් රස්සාවක් කරන්න ඕනේ නෑ. ඔය කියන අවස්ථාවේ මොකවත් නෑ රහගයක් වේලියක් උදුනේ. ඊට පස්සේ මේවා ඔය ස්වයං හැල් කනකොට කනකොට මේ ටික ලොකු කතා අගන් යුතුයි. කනකොට කනකොට ඉවර වෙනවනේ. දැන් මොකද උනේ? අර ආභාෂ බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයෝ වැඩි වුණා. මෙතෙන්දි රාගය යම් ආකාරයක මට මගේ කියලා වෙන් කරගන්න ඕනේ. වෙන් කරගන්න ඕන වුණා. ඒක නිසා දැන් අර ස්වයං යාත හැල් ඒ බඩගිනි උන වෙලාවට විතරයි ඉස්සෙල්ලා ගිහිල්ලා බලන්න. ඊට පස්සේ එක බ්‍රහ්මයෙකුට දෙන්න කොට හිටුණා වම් කොට හැමදාම එන්නේ මේවා කන්න දෙටරත් එක්ක ගිහිනවා. අන්න තමයි. අන්න ඒකවල ගැනීමේ සං. ඊට පස්සේ හැම කෙනෙක්ම වෙන් කරගන්න පොඩි කර ගන්න ගන්න. දැන් ඉවර වුණා. ඊට පස්සේ බඩගිනි ඉන්න බෑ. ඊට පස්සේ හැදුවා. මේව හදනකොට රාගයේ ද්වේෂයේ කියන කෙලෙස් ගති තුන ඇති වුණා. දැන් රාගයේ ද්වේෂයේ කෙලෙස් ගති ඇති වෙනකොට මේ ඒකේ බලවත් අය මේ ගතිය මොකද්ද? තිරස් කීන ගතිය. මනස කිලුට කරලා මනස අඳුරු කරලා මනස හරහට දාන ගතිය. ඒකයි තිරස් කීන. දැන් මිනිස්සු තිරස්ද? මිනිස්සු තිරස්. මනස කියන කොහෙද? මොලේ කියන කොහෙද? උඩේ කොහෙද? දෙවියෝ තිරස්. දැන් ඔය තිරිසන්සතු නෙමෙයි මේක වචනේ මොකද්ද මේක තිරස් කීන සත්වේ. එතකොට අර තිරස් කීන උනේ මොකද? අඳුර බර රාගඳුර වේචඳුර වැඩි කමෙන්ද. ඉතින් ඒක නිසා කල්යක් නෝ අර බ්‍රහ්මයෝ අර තිරිසන් ගති අර තිරස් කීන ගති ඇති වෙලා රාගෙන් වේචෙන් මොහෙන් ගතියුතු කරනකොට ඒ ගතියට අදාළව ඒ ගති නිමිත්තක් ගති පටිසන්ධියක් ගති ගුණයක් ගති දුවක් ගති බවක් ගති ලකුණු ඔක්කොමින් ඒ අනුව තිරිසන් ගත්තු එකින් එකයි කියන එකන පාලුන. ඊට පස්සේ මේක ව්‍යාපාද. මේක වැය වෙන පහදිය. ව්‍යාපාද කියන්නේ මොකද? පහලට යන අපායට යන මහලම ගත්තු සුන්දර ජීවියා ගත්තේ යන තත්ත්වය. ඒ ගත්තේ දිනෙන් දින ඇවිල්ලා තිරිසන් දැන් සුන්දර ජීවීන් බවටම පත් වෙනවා. කෙනනාර නිලේ ඉන්න කිසි දවසක ඉර සඳුවන ස්වභාව ධර්ම ගහකොළ දකින්න බැරිවත් වේදම ඒක නිරේ ඒක දෙපත්. එනිසා මේ ක්‍රමානුකූල මොකද මේකට හේතුව? තණ්හාව පළවෙනි හේතුව. රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් තුන හේතු වෙනවා දෙවෙනි තුන්වෙනි. ඒකෙන් ගැලවෙනවා නම් රාගක් වේ දේයක් වේ මොහක් වේ කරන්නේ. ඒකමනේ ඒක තමයි මුතු දැක්ක. ඒකෙන් කිව්වේ යේ ධම්මා හේතුඵලව දේසං හේතු තථාගතෝ ආ දේසං කියෝ නියෝදෝ එවං වාදි මහානම් නොචරේ වෙන මොකක්වත් නැහැ දන්නේ. දේසං රාගය ද්වේෂය මෝහය අපි නිරෝධ කරන්න ඕන. ආශ්‍රය අන්තය. දැන් මේ මහත්තය ප්‍රශ්නයක් අහනවා. ආශ්‍රය අන්තය මේක තමයි බුද්ධ ඥානියක් බුදුහාමුදුරුවන්ගේ අර අසාධාරණ ඥානවලින් බලවත් ඥානය මොකද්ද? ආශ්‍රය අන්තයේ ඥානය. මේක ආශ්‍රය අන්තය. දැන් අද අපේ ව්‍යවහාරයට එන්න තියෙන්නේ ආශ්‍රව කියලා. නමුත් නියම වචනේ මොකද්ද? ආශ්‍රය අනුසය. දැන් මේක ටිකක් වෙලා ගන්න ඕනේ වචන නම් මොකද මේක තමයි වැදගත්ම වචන දෙක මේ අපි අද නොදන්න නොකරන තේරුම් නොගත්ත සියලුම බෞද්ධයෝ බුද්ධාගම කාඩුව සියලුම මහාචාර්යවරු පහ මේක තේරුම් අරගෙන නැහැ. දැන් සය කියන්නේ මොකද්ද? වචන දෙකක් තියෙනවා. සය කියන්නේ යම් කිසි දෙයක් එකතු කරනවා. යම් තැනකට අපි එකතු කරලා ගොඩ ගන්නවාට කියනවා ශ්‍රය. දැන් ජලාශ්‍රය මොකද්ද ජලය එකතු කරන තැන. දැන් ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මේ සය කියන දේවල් ගොඩ ගන්න ඒවා කියන්නන් තියෙනවා. ආමාශය, පිත්තාශය, අග්ඤාශය, මුත්‍රාශය, ගර්භාශය මෙහෙම සය කියන ඔක්කොම තියෙන මොනවද? ඒ දේවල් දැන්පත් කරලා එකතු කරලා ගොඩ ගන්න තැන්. මේ වෛද්‍ය විද්‍යාවට බාහිර වශයෙන් ඔය කියන ගර්භාශය, මුත්‍රාශය, පිත්තාශය, අග්ඤාශය ඔක්කොම පේනවා. හැබැයි මනෝමය වෛද්‍ය විද්‍යාවට පේන්නේ නැහැ. ඒක නිසා අපි යම් ගතියක් සකස් කළා. ඒ ගතිය අපි තැන්පත් කරන්නේ මනෝමය කයි. කරණිකයේ අර කියන දේවල් ඔක්කොම තියෙනවා. කරණිකයේ මේකතු කරන දේවල් වෙනයි, මනෝමය කයි එකතු කරන දේ. දැන් කරණිකයේ මැරිලා කියන්නම ඒ ඔක්කොම ඉවරයි. නමුත් මනෝමය කය මැරිලා යන්නේ නැහැ. එතන අර දීගංවා අන්න දීගංවා ඊග සංසාරේ අපි හදාගෙන දැන් මේ උපදින මේ කූඩුවට නෙමෙයි මේවා එකතු කරලා තියෙන්නේ. තව උඟක් ඉස්සර හදාගත්ත කූඩුවකට මේවා එකතු කරලා ඒවා දිගින් දිගටම සංසාරේ දිනා. ඒ දිනාව දේවල් හැබැයි සම්බේ ධම්මා අනත්ත. ඒ නිසා ඒවත් ස්ථිරව පවතින්නේ නැහැ. එහෙනම් නිවන් දකින්න. ඉතින් ඒක නිසා අපි අනුසය හැටියට අලුතෙන් අර පාදය උපද්දවා ගන්නවා. අනුසය තමයි උපද්දවා ගන්නවා. ඒවා ගති හැටියට චිත්ත සංකාණි මනෝමය කයි තැන්පත් කරගත්තාම ඒවා ආසය වෙනවා. දැන් ආසය කියන්නේ දැන් රාග බව නෙමෙයි, ද්වේෂ බව නෙමෙයි, මෝහ බව නෙමෙයි. ඒක රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය. ඒවා දැන් ගත්ත ඒවා. ගති කියන්නේ ගත ඇතුළට අරගෙන දැන් අතීත කාලෙට ගියා. ගන්නවා ගත්තා ගති. එතකොට ගති කියන එකේ තේරුම දැන් ඒවා තැන්පත් කරලා අවසානයි. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තමයි ආසය. අලුතෙන් මේ රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය හදාගන්නේ එක තමයි අනුසය. එන්න රාග භව, ද්වේෂ භව, මෝහ භව. එතකොට රාග භවයි රාග ගතියයි දෙක, ද්වේෂ භවයි ද්වේෂ ගතියයි දෙක, මෝහ භවයි මෝහ ගතියයි දෙක. ඒ වගේම අනුසය ආශය එකක් නෙමේ දෙක. අනුසය තමයි අපි අලුතෙන් මේ සංසාරේ බැඳුන සකස් කරගන්න හදාගන්න දේ මොනවාද? අනුසය. අපිට නිරෝධ කරන්න පුළුවන් නම් පුළුවන් වෙන්නේ මොකද්ද? අර අලුතෙන් හදාගන්න අනුසය. අර කියන ගතිය අපිට නිරෝධ කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒකයි කියන්නේ මේ පරිමුඛං සතින් උපච්ඡපෙත්වා සතෝ ආචරති සතෝ උපච්ඡපෙති කියලා මේ මහා චතුරාර්යපට්ඨාන සූත්‍රයේ කියපු දේ බොහොම වැදගත්. බොහොම බලවත්. ඒ නිසා අපි මේ වර්තමාන මොහොතේ අපේ හිතට අරමුණු වන ඒ සියලුම අරමුණු රාගයේද, ද්වේෂයේද, මෝහයේද, එහෙම නැත්නම් රාගාංශයේ, පටිඝාංශයේ, අවිද්‍යාංශයේ උපදින එකක් නම් ඒක උපද්දවා ගන්න අපි අර රවුම් ගන්න ඕනේ. අර ලංකාර කරන්න ඕනේ. අර විඥාන ශක්තිය උපදවා ගන්න ඕනේ. අර තීනං සංගති පස්සෝ වෙන්න ඕනේ. අර සංපස්සජා වේදනා වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය සම්භවංකය. ඉතින් ඒක නිසා මේක හොඳටම තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ කිව්ව මේ ක්‍රමය අද නෑ. මේක හාමුදුරුවෝම යටපත් වෙලා නැතිලා ගියා. මේක තියෙන්නේ අනුසය නිරෝධ කිරීමක් පමණ. අපි අනුසය කියන්නේ දැන් අපි දැන් පැයකට ඉස්සෙල්ලා රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් කටයුතු කළාන දැන් අපිට ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. හැබැයි දැන් මේ වර්තමාන මොහොත තුළ තමන්ගේ හිතට ඈත ගන්න ආදේශ දිවට ගයිතුනන්ට අරමුණ ඒ අරමුණ දිගේ රෝධ නොගහ අනුසය නෝපදෙව්ව අර රාග බැම්ම බව, ද්වේෂ බව, මෝහ බව උපදවාගත්තේ නැත්නම් රාග ගතිය, ද්වේෂ ගතිය අර ආශය හැටියට පවත් ගන්නේ දැන්පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකයි කිව්වේ මේ වර්තමාන මොහොතට හිත පවත්වාගෙන වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන රාගය ද්වේෂය මෝහය වෙන් කළා හඳුනාගෙන අර ද්වේෂයක් නම් මෙත්තානුසතියෙන් රාගයක් නම් අසුභානුසතියෙන් මාන්‍යක් මෝහයක් නම් මරණානුසතියෙන් බුද්ධානුසතියෙන් සම්පූර්ණම අනිත්‍ය දුක්ඛානාත්ම වෙනේ කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසමුප්පාදල කපන්න ඕනේ වර්තමාන මොහොත. මේකට තප්පර 10කින් කරන්න පුළුවන්. එතකොට අලුතෙන් මේ රාගය ද්වේෂය මෝහය උපදින්නේ නැහැ. අනුසය උපදින්නේ නැහැ. එතකොට කොහොම දවස් 7ක් එක දිගට අනුසය නොඋපදිනොත් මහා රත්නපත්තන් නුත්‍රේ නියත වශයෙන් පැහැදිලා පැහැදිලි කරලා කියලා කියනවා දින 7කින් සියලුම ආශය ගෙවිලා වැටිලා ඉවත් වෙලා අත් වෙලා අයින් වෙනවා. අලුතෙන් උපදින්නේ නැහැ. කීනම් පුරාණන් නවන්නත් සම්භාවම් විරත් කිච්චේ ආයතිකේ වාස්නි තේකින් නිජ ආවිනි චන්දෝ කිදුමේ වෙන මොකක්වත් ඉන්නේ. ඉතින් ඒක නිසා දැන් මේ බුද්ධ දේශනාවේ සියලුම කියපෝය බුදුහාමුදුරු අවුරුදු 45 කට කියපුනේ අතැමු ලක්ෂේ දැන් ගත්තා. මොකද්ද කරන්න ඕනේ නම් එකම දේ වෙන්න මේ අනුසය තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එනවා. අර රාගංශය පටිගංශය අවිජ්ජාංශය ඒ වර්තමාන මොහොතේ එන රාගංශය න අනුසේති කරන්න ඕන, පටිගංශය න අනුසේති කරන්න ඕන, අවිද්‍යා අනුසය න අනුසේති කරන්න. දැන් වචනයක් අල්ලගන්න තියෙනවා. මොකද්ද වචනේ? අනු. අනු කියන්නේ වචනේ මොකද්ද තේරුම? අලුතෙන් දැන් මේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ උපදින්නට හෝ අත් කරන්නට හෝ ඉවත් කරන්නට හෝ තියෙන දෙයක්. වර්තමාන මොහොත තුළ උපදින්නට එන දෙයක්. දැන් එතකොට මේකට කරන්න ඕන භාවනාව මොකද්ද? අනු කියන වචනේ කියන මොනේ භාවනාව? දැන් ආයේ කාය අනු වශයෙන් අනුපස්සනා කියන්නේ මොකද? මේ අලුතෙන් අර ක්‍රියාව නිසා ක්‍රියාවේ වේගය නිසා අලුතෙන් තමන්ගේ හිතට උපදින්න රාගය ද්වේෂය මෝහය වැඩිම දැන් අනුපස්සනා කරන්නේ. ඒකයි කායේ කාය අනුපස්ස. දැන් අද භාවනා මධ්‍යස්ථාන වල ඔකට මොකද කියන්නේ? කායේ කාය අනුව බලන. ඕකෙන් අනුපස්සනා වෙනවා. ඕකෙන් රාගංශයන් වෙනවා. ද්වේෂංශ පරිගන්ධ නැහැ. එකක්වත් නැහැ. ඒ නිසා දැන් අපි මේක මේ සිංහල භාෂාවෙන් හරියට තේරුම් ගත්තා නම් මේ ලක්ෂ ගානක් නිවන් දකින්න තිබුණ වෙලාව. නැබැයි ඔය කවුද වෙන නිවන වැන්නේ? ඔය කියන භාවනා මධ්‍යස්ථාන කහරි වෙන කවුරුත් නෑ. ඔය කියන දහම් පාසල් වල රාමින්ට මේ වැරදි දේ ඉගෙනුව ඔය මුලන් ඇතැරදී ජීවත් වෙන්න කියපු කට්ටිය වෙන කවුරුත් නෑ. වැරදි පරිවර්තනය. ඒ නිසා මේ අනු කියන වචනේ දැන් මොන කායිකාය අනුපස්සන වේදනා අනුපස්සන චිත්තේ චිත්ත අනුපස්සන ධම්මේ ධම්ම අනුපස්සන තව අනුපස්සන හතරක් තියෙනවා. හොඳට තේරුම් ගන්න මෙත්ත අනුපස්සන මෙත්ත අනුපස්සන ඒ වගේම අසුභ අනුපස්සන ඒ වගේම මරණ අනුපස්සන බුද්ධ අනුපස්සන මේ අනුපස්සනා හතර නැතුව මෙත්තානුස්සතිය අසුභානුස්සතිය මරණානුස්සතිය බුද්ධානුස්සතිය නැතුව අස් කරන්න බෑ. මොනවද අස් කරන්න ඕනේ? අර හිතට අලුතෙන් එකතු වෙන්න ඇතුල් වෙන්න හදන කෙලෙස්. දැන් මේ අනු කියන වචනේ අද සම්පූර්ණ මාගදී වචනයක් සිංහල භාෂාවට වැරදියට අනු කියන්නේ පොඩක් කියේ. දැන් සිංහල භාෂාවේ තියෙනවා. නමුත් මාගදී භාෂාවේ තියෙන මොකද? අලුතෙන් දැන් අපි සිංහල වචනයක් තියෙනවා. හොඳම තේරුම් ගන්න. අපි දවල් ගානේ මේගොල්ලෝ කරන වැඩක් තියෙනවා. මොකද්ද කරන්නේ? අනුභව කරන. මොනවද? අනුභව කරනවා කියන්නේ අලුතෙන් එළිය කියන දේ ගන්න. එතකොට මේ අනුපස කියන්නේ අනුපසනා කියන්නේ ඒක නොකර එළියට ඒකයි. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අනුපස්සන දැන් ඕකට ඔය වෙන වෙන වචන ධර්මයට හරියන්නේ නැහැ. තේරුම හරියට දැනගෙන මේ අනුපස්සනා කරන්න ඕනේ. කායේ කාය අනුපස්සනා. වේදනා වේදනා අනුපස්සනා. චිත්තේ චිත්ත අනුපස්සනා. ධම්මේ ධම්ම අනුපස්සනා. එන්නනම් මෙත්තානුසති භාවනා. පසුබානුසති භාවනා. මරණානුසති භාවනා. එතන අනුස්සති කියන්නේ අස් කරලා උදුරන අයින් මුදරන අස්සති කියන්නේ අර ඉන්නට අමුතෙන් එන කෙලෙස් සම්පූර්ණයෙන්ම උදුරලා අයින් කරලා ඉන්නවට අනුපාද වශයෙන් නිරෝධ කරනවා. ආර මොකද අර මම කියන්නේ කික්ක
සේරම ඔක්කොම එකතු වෙන එකතු වෙන්නවද අපිට ගෙලෙස් ඇති වෙන්නේ. එන්නතෙන් ඉතින් දෙකක් එකතු වුණාම ගෙලෙස් ඇති වෙනවා අත.
ඒකේ තියෙනවා පේරි හයක්. දැන් ගති තුනක් එකතු වෙන්න ඕන. මොකද්ද ගති තුන? චක්කුංජ පටිච්ච රූපේච චක්කු විඥාන අන්න ඔය තුන. චක්කුංජ රූපේච චක්කු විඥාන. ඔය තුන එක වුණාමයි සම්පස්ස වෙන්නේ. හැබැයි ඕකට අර ගාණංජ ගන්ධංජ එක වෙනද නෑ. ඒක වෙනම හය. හයේම හයක් තියෙනවා. ඔය ඇහේ ක්‍රියාත්මක වෙන රූපයට පටිච්ච වීම, කනේ ක්‍රියාත්මක වෙන ශබ්ද රූපයට වෙනස්, නාසයට පටිච්ච වෙන ගන්ධ රූපයට වෙනස්, දිවට එන රස රූපයට වෙනස්, කායට එන පොට්ටම්බ රූපයට වෙනස්, මනසට එන ධම්ම රූපයට වෙනස්. දැන් මේ ඔක්කොම රූප. එරනම් මේ ඔක්කොම මොනවාද? රූප. එතකොට සම්බකාය කිව්වහම ඔය 36ක් තියෙනවා. ක්‍රියාකාරකම් 36. ඒ 36න් හැබැයි 6ෙම 6. 6වරකයි 36. හැබැයි ඔය 6 ඔක්කොම එක දණකදී එකතු වෙනවා. කොතෙන්ද? වේදනාව. වේදනාව තුන් ආකාරයි. හැබැයි වේදනාව අර චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ඝාන සම්පස්සේ, නීව සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියලා හයකට බෙදෙන්නේ නැහැ. වේදනාව කියන්නේ තුනක්. එකක් ප්‍රියදේට පිනෝ ඉන්නේ ඇලෙන වේදනාව. අනික දෙවෙනි පැත්ත අප්‍රියදේට ගැටි ගැටි ඉන්න විඳවන විඳවා ඉන්න වේදනාව. තුන්වෙනි එක අර ප්‍රියා අප්‍රියා අතර තියෙන අදුක්කම අසුක බව මැන මැන ඉන්න. එතකොට ඒ තුන නිසා ඊගාවට එක කැටිනවා. මොකද එක තණ්හා. තණ්හා එක උපාදාන එකයි. සම්භවම් එකයි. අර හයෙන් මාව අන්තිමට එකකට එනවා. ඉතින් ඒක නිසා මේ පටිච්චසමුප්පාදය උපාදේ හරියට දැනගත්තොත් මේ ඔක්කොම කියලා තියෙන මේ කියපු ඔය චටක සූත්‍රයේ තනිකරම චටක සූත්‍රයේ නෙමෙයි මූල පරියාය සූත්‍රයේ නම් බුදුමහාමුදුරුවන්ගේ ඔය තියෙන මුළු මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවල ඔක්කොම කියලා තියෙන සියලුම දේවල් මොනවා කෙරෙහිද මොනවා ගැනද මොකක් ගැනද කියලා තියෙන්නේ මේ තමන්ගේ හිතේ ක්‍රියාත්මක වෙන හොඳ නරක හරි වැරදි දේවල් පිළිබඳව විග්‍රහය. වෙන මොකක්වත් ඔතන නැහැ. ඒකට මොකද වචනයක් කිව්වා? භග වත. වත කියන්නේ මොකද? ගබ්බ හිත. කාගෙද? තමන්ගේ. භග කියන්නේ මොකක්? විභංග කරලා භාග කරලා බලන්න. එන්ජක් මේ වෙන මොකක්වත් නෙමෙයි. අද භගවත කියන එක අර භාගවත් උනාන්ති කියලා නෑ. නමුත් අස භගවත අරහතු සම්මා සම්බුදු මේ පුද්ගලෙන්ට කියපු නමක් එහෙම නෙමෙයි තාත්තා. ඒ මේ කියන රාගයේ බව, ද්වේෂ බව, මොහ බව ඔය කියන අනුසය උදුරා ගන්නට උපකාර වන ක්‍රියාවලිය. අද ඒවා යම් චරිතයකට පුද්ගලෙන්ට විනාශ කරගෙන මේ කටයුතු කරා.
ධර්මයේ අසුව අසනාය කියලා. මේ තින්දි මේකේ මොකද මේක මහා පැටලෙල්ලක් කියලා ස්වාමීන් වහන්සේ මට.
ධර්මයි. සාහිත්‍ය කාර්යයට මේ මාර්ය කියන සංකල්පය වචෙන් කිය කියන්න පුතග්ජන බුද්ධලේන සාහිත්‍ය කාර්යය කියන්නේ. ඉතිහාස කාර්යය සාහිත්‍ය කාර්යය බෞද්ධ සංස්කෘතියේ ලියව මිනිසු ඔය මාතේ ජන ගැටන පොත් ලියව මිනිසු ඔක්කොම කවුද? පුතග්ජන අසුජවත් මිනිසු. ඒ මිනිසු මාර්ය ගැන කොහොම කියන්නේ කොහොම විතර අර දන්නා රති ළඟ ඇහිලා නැතුවා කියන අම්ජා වෙන මොනවා කියන්නේ නමුත් මේ තුන තියෙන්නේ කොහෙද මේ තමාගාව තියෙන අර රාග ద్వේෂ මෝහ ගති තුන තමයි ඔය මාර්ය තමන්ගේ මාර්ය වෙන්නේ මොකද්ද තමන් තුල තිබෙන ඔය සතුරු තුන්දෙනා වෙන මොකක්වත්
නෙමෙයි මේක සාරිලාදී මේ මහා සම්යම් සූත්‍රයේ සක්මේ යාවේ වසවත්ති මාර්යත් ආවයි කියලා කියනවා මේ
සතේ ඒ මෙහෙමයි එක්තරා ගතියක් තියෙනවා දැන් ඔය දිව්‍ය ලෝක හැරෙම තියෙන්නේ මොනවාද නම් වලින් තියෙන්නේ ගති හය තේරුණා ඔය කියන්නේ මොනවා දැන් පර නිම්මිත එහෙම නිම්මාන රති දැන් ඒක මොකද්ද ගතිය රතිය ස්වභාවිකව නිර්මාණි වෙලා තියෙන දිව්‍ය ජාතුම් මහ ඒ මේ සතර මේ යම් ආකාරයක 60 හතරම තියෙනවා රාජකේ රාජස් හතරම හතරක් උපරිම වශයෙන් තියෙනවා ඒ නිසා මේ ඔය දිව්‍ය ලෝක හයක් කියලා කියන්නේ මොනවාද ගති හයක් තියෙන වචන හය ඒ නිසා දැන් මනුෂ්‍ය කියන ගතිය මොකක්ද එකක් ගතිය ඒක දැන් මේ අපි මිනිසු කිව්වට මනස උසස් තත්ත්වයකට පිවිසු කරගන්න පුළුවන් ගතිය මොකද්ද මනුෂ්‍ය ගති අර තිරස් තීන ගති හරහට මොලේ නැති මොලේ පොළොවට ගෑවෙන ආකාරයට යන ගතිය මොකද තිරස් තීන ගති වේත ගති වේත කියන්නේ මොකද අනුන්ගෙන් යමක් ඉල්ලා ලබා ගන්නට පේ විලා අප කැප වෙලා ඉන්න ගති වේත ඒ නිසා ඔය 32 තල 32 31 තියෙනවනේ ඔය ඔක්කොමගේ ගති තියෙනවා එකිනෙක ගතියට අනුව ගති පටිණන්දිය ගති පටිණන්දියට අනුව ගති නිමිත් වෙලා ඒකට අනුව ගති රුව ගති ගුණ ගති යන්න ගති බව ලැබෙන. ඒ අනුවයි මේ පැවැත්ම තියෙන්නේ. ඒ නිසා දැන් සාහිත්‍යකාරයට ඔය ධර්මයේ තේරුම් ගන්න බැරි වුණා. හැබැයි මාර්යෙක් හිටියද? මාර්ය ඊට පස්සේ දැම්ම අර දැන් අර බුද්ධත්වයට පත් වෙන බෝධි ඉන්න අර ඇහැටු උරුක්ෂය මුල බුදුහාමුදුරුවෝ බෝධිසත්වයන්තුමා ගිහිල්ලා භාවනා කරනවා. මේ මොකද්ද කරේ? තමන්ගේ හිතට එන රාගය ද්වේෂය මෝහය සාන්ති මුදුරාදාර නික්ලේශී තත්ත්වයකට පත් වෙනවා. දැන් මෙතකොට මේ බුදුහාමුදුරුවෝ ගායකද යුද්ධකලේ තරංගකලේ දරහන්නේ ඔක්කොම කලේ මොකක් පිළිබඳව තමා තුල තියෙන තමන්ගේ ගති උදුල්ලා ඉවත් කරන්න බැරි කමටයි මේක වෙන්නේ. එතකොට මාරුද්ද කරේ තමන් එක්ක මිසක් අනුන් එක්ක. නමුත් සාහිත්‍යකාරය කිව්වේ දැන් සාහිත්‍යකාරය කියලා තියෙන ඔය මහතුරු ඔය වහම් පාසලේ මේ ඉගෙනගෙන තියෙන්නේ දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනා වෙන අර ඇහැදුහාමුදුරුවෝ ඉඳගෙන ඉන්නකොට බුදුහාමුදුරුවෝ කියන්න බැරි බලන්න බැරි ඉතන බැරි ධර්මයේ ධර්ම විද්‍යාව මාර්ගය එක්ක කළා මේ යුද්ධ කොච්චර දිගියද තේරණීක දෙවිදේවතාව බය පැනලා කිව්වා. එහෙමනේ කියන්නේ. ඉතින් ඔය ඔය කියන්නේ සාහිත්‍යකාරය කියව කතාවද උනේ ඇත්ත වශයෙන් මොකද උනේ? බුදුහාමුදුරුව කලේ තමන්ගේ හිතේ උපද ලබන රාගයේ ද්වේෂයෙන් මොහේ යලි නූපදින ආකාරයට මේ හිතෙන් කුදුල්ල අත් කළ අයින් කළා. නැතු මාරි කේන් මුතලි ඉතින මාරය මොහරාවේදී ආවුණාද ගැටි මාගදී භාෂාවෙන් තියෙන එක නෙමෙයි ඔය සිංහල භාෂාවෙන්. ඔය පරිවර්තනය කරේ කවුද? සිංහල පුත්‍රයන් අසුතුවා මෝඩ පඬිතු බග පඬිතු.
මේ මහසමයේ සූත්‍රයේ කී වෙලාකාරයේ මොකද තේරුම අපේ අවශ්‍යතාවය?
ඒ කියන්නේ මහා සමය කියන්නේ මොකද? සමය කියන්නේ සංගමය කියන්නේ මේ මෙතන ලොකුම බුදුහාමුදුරු සියලුම ඉලවකට හිටපු සියලුම පාලකයෝ සියලුම අගෝත්‍රිකයෝ සියලුම ගති කියන මිනිස්සු ඔක්කොම රැස් කරා. ඒ අයට දේශනා කරපු සූත්‍රයේ මහා සමය
සූත්‍රය.
මේ සියලුම ගති විග්‍රහ කළා. එතන දේශනා දැන් අඩුවතෙන් දැන් බලන්නකො ආඨානාදී සූත්‍රයේ මොකෝම් දාද කියලා කියන්නේ ඈ ඒක දේශනා කළේ කාටද මේ කෙළඹි මේ හිටපු අපේම රටේ හිටපු මහා රජවරු හතර දෙනෙකුට මහා රජවරු හතර දෙනෙකු කවුද ජත්තාරෝ මහා රජා ඓශ්‍රමණ විරුඩ විරුපාක දත
විසමුණි වරන් දෙවියනේ විසමුණි මේක
කියලා ඒක ඒ විසමුණි රජ මහා රජ දැන් මේ ත්‍රිපිටකයේ ආදානාදී සූත්‍රේ පැහැදිලිව කියන චත්තාරෝ මහා රජ දෙවිය
උමුචෝවිලාදී මම නම් ඉගෙනගෙන මට නම් ඉගෙනගෙන කියන හැටියට විසමුණි වරන් දෙවිය බුදුරජාන් වහන්සේ
දැන් මෙහා දැන් මෙහෙම
වරම් මරගෙන දේශනා කරා ඊපස්සේ බුදුරජාණන්සේ ආඥා
ඔය කියන්නේ ආයිත්‍යකාරයගේ කතාවක් ආයිත්‍යක ආයිත්‍යකාරයේ කතාවට වර්මාත්‍ය රැවටි දැන් ඔය මහත්ය විතරක් නෙමෙයි ඔය ස්කෝල් වල තුනේ අතේ පන්ති වලදී ඔය 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 බ්‍රේන් වොෂ් එක කරනවා ඔය බ්‍රේන් වොෂ් එක ඔය තුනේ අතේ පන්ති වලදී සියලුම ළමයින්ට ලංකාර කරනවා දැන් පාසල් වල පිළිවෙන් වල අනිත් පාරේ බෞද්ධ පොතපත්
ඉතින් සත්‍ය කතාව මොකද අපි
ස්වාමීන් වහන්සේ සත්‍ය කතාව මොකක්ද කියන්නේ සත්‍ය කතාව ආඨානාටි කතා කරන්නේ දැන් ඒ කාලේ මේ හෙළදිමය කොටස් දෙකකට බෙදලා තිබුණා හරිද ශාක්‍ය වංශිකයෝ ඔය කියන අර දේව හෙළේ කියන විශාල කොටසක් හිටියා ශාක්‍ය ලිච්ඡවි වාජ්ජී බඟු අංග මගද මෙහෙම හිටියා අර පැත්තේ හිටියා යක්ෂ නාග රාක්ෂ කියන ගෝත්‍ර තුන රජවරු හතර දෙනෙක් හිටියා එතන නාග රජුගේ තමා දතරට්ට යක්ෂ ගෝත්‍රිකයේ ඔක්කොටම නායකයෝ වුණු රජුගේ තමා වෙසමුණි ඔය දැන් කුවේණිගේ සීයකේ ඒ වගේම නාග ගෝත්‍රික රජු මුදලින්ද රජු වෙන නාග ගෝත්‍රික රජු ඒ වගේම කුම්බාණ්ඩ කියලා රාක් මේ රාක්ෂ ගෝත්‍රයක් හිටියා ඒකෙ හිටියා රජුනේ ඒ රජවරු තුන් දෙනයි විසමුණි රජුගෝ කියන නායක රජුගෝයි හතර රජුගෝ මේ බුදුහාමුදුරුවෝ හම්බු වෙන්න ආවා මොකක් පිළිබඳවද බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා කිව්වා බුදුහාමුදුරුවනේ අපේ මේ යටත් වැසියෝ ඔය කියන යක්ෂ නාග අර කියන්නේ යක්කාවා යක්ක පෝතිකාවා නාගාවා නාග පෝතිකාවා කුම්බාණ්ඩා කුම්බාණ්ඩ පෝතිකාවා කියන්නේ ඒගොල්ලෝ මේ බුදුහාමුදුරුවෝ කියන බණ අහන්න කැමති අය නෙමෙයි පන්තිල් රකින්න කැමති අය නෙමෙයි ඒගොල්ලන්ට මේවා ගැළපෙන්නේ නැහැ ඒකින්ද ඔබගේ මේ පන්තිල් රකින්න මේ බුද්ධ ශ්‍රාවකයන්ට අපේ මේ යක්ෂ ගෝත්‍රිකයෝ නාග ගෝත්‍රිකයෝ පෝතිකයෝ නොයෙකුත් කරදරෙන් විහර කරනවා ඒවට අපි ආඥාවක් පනවලා සීමා මායින් දාලා මේ සීමාවට 40 දෙනෙක් පත් කරනවා ඒ නඩු විසඳලා බුද්ධ ශ්‍රාවකයන්ව බලාගන්න එතකොට මේ ආඥාව බුදුමා ඒ ආඥාව කියනවා ආඨානාට කියන නගරේ තමයි මේ හතර කුල්ලන්ගේ අග නගරේ ඒ අගනගරයේ තියෙන රාජ්‍ය සභාවෙදි මෙන්න මෙහෙම ආඥාවක් සම්මත කරගෙන මෙන්න මෙහෙම 40 දෙනෙක් අපි පත් කර මේ 40 දෙනා අපි ඒ අයව බලා ගන්න පත් කළා කියනවා කෑ ගහලා අඬනාලා කියන්න ඕන මොනවායි කරදරයක් කියනවා ඒ කාලේ අද වගේ රියුන් නැහැනේ රේඩියෝ ටෙලිෆෝන් නැහැ. ඉතින් ඒක නිසා ඒ 40 දෙනා මේ දේවදී මා මුලිකට තිබ්බා. ඒ 40 දෙනා සාතා ගිරේ මොහොත මුචලින්ද ආලවක මේ ඔක්කොම ඉන්න. ඔය පිටකේ තියෙන අක්ෂිගෝත්‍ර කියන්නේ නම් ඔක්කොම ඉන්න. ඒ අය ඊට පස්සේ බුද්ධ ශ්‍රාවකයන් පිටිය කරවල ගල්ුවාවල බණ භාවනා කරමින් ඉන්නේ. කර්මස්ථාන වලින් ඒ අය වේලක් ඒක ඊට පස්සේ බුදුහාමුදුරන්ට මේ දැ අර පන්දම් පත්තු කරගෙන ඇවිල්ලා කිව්වට පස්සේ බුදුහාමුදුර ඒක ඒ ආඥාව ආඨානා කී ආඥාව විසමුනි රජුන්ගේ ආඥාව ඉලියගෙන ඒක බුද්ධ ආඥාවක් හැටියට බුදු අර බුදුහාමුදුර විසහා ගැටි කිව්වා මෙන්න මෙහෙම ඒගොල්ලෝ කැමැත්තෙන්ම නීතියක් පනවලා තිනවා මෙන්න මේ වගේ කරනවා එච්චර ඒක තමයි ආඨානා කී සුත්‍රේ පාරක් එකපාරක් අර විසමුනි රජුගේ ආඥාව හැටියට විසමුනි රජුගේ කිව්වා දෙවෙනි වර බුදුහාමුදුරුවෝ බුද්ධ ආඥාවක් හැටියට බුද්ධ ශ්‍රාවකයන්ට ප්‍රකාශ කළා. දැන් ඕකද අද කියන්නේ මොකක්ද කියලා? අද කියන්නේ මේ රුපේටි ගාලා රත්දාන අරගෙන මෙහෙම කරලා කොහොම මේක
ඉතිදේ වාද
දැන් ඕක තමයි එකක් දෙකක් එහෙම නෙමෙයි. මේ හැම එකම කන පිට දාගෙන ඔක්කොම කන පිට ඒ බුදුහාමුදුරන්ගේ බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් මාර්යාට මරණයට වත් වෙනවනේ ඒ කාලේ අර බුදුහාමුදුරන්ට තේරුම් ගියා මේ සම්පූර්ණයෙන් මේ ආයුෂින් ඉවර වෙන්නේ මරණයටපත් වෙන්නේ. ඒකත් සාහිත්‍ය ගානේ කියලා මාර්යා දැන් නිමක. දැන් මරණය තමයි මේක. මාර්යා කියන්නේ මොකද්ද? මර ණය. අපි මේ පංචස්කන්ධයේ කාර්යයක් නේ ණයට අරගෙන තියෙන්නේ. මාර්යාට අයිති මාර්යා පාලනය කරන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත අපිටා ඔය මුපේන සංඥා සංකාර විඥාන කියන පහ අපේ එවන්නේ. දැන් මේ හැම කෙනෙක්ම මේ හැම භින්නතෙක්ම ඔය පංචස්කන්ධයක් උපාදානය කරගෙන ණයටි ඉඳගෙන අරගෙන තියෙනවා. ඔය ණයට ගත්ත එක පාත් ගන්න පුළුවන් ද හැමදාම සදාකාලිකව නිත්‍ය හේතුක දේ අත්සේ බෑ. ඇයි ඔක හොකුම්පත් කරන්නේ? ඔක ගෙවලා දීලා අත්තරු යන්නද? හැබැයි අර මනෝමයකය යනවා ඔය කරඬුකය ණයට ගත්තදී දාලා. ඒකයි මේ හේතුව. වෙන මොකක්වත් නෙමෙයි. මේක තේරුම් ගන්න කැමති මිනිස්සු මේ මාන සංකල්පයක් අරගෙන මාන උත්තරේ කැටියෙ
නෑ.
අවසරයි ස්වාමීන් වහන්සේ. අනුපදිශේෂ නිබ්බාණය සහ සම්පදිශේෂ නිබ්බාණය කියන දෙක තියෙනවා. ඔව්. දැන් තියෙනවා සෞපදිශේෂ සහ අනුපදිශේෂ. දැන් අනු කියන්නේ අලුතෙන් උපාදානය කිරීම සහ මුලින්ම නැවතු. සෞපදිශේෂ කියන්නේ ඔය උපාදානය කරගත්ත සියලුම දේ අත්හැරලා ඒ කොටස අයින් කරලා ඉවර කරලා යන්න. දැන් නුවන්දුව අනුපදිශේෂණයෙන් තමයි බෝධි මූලයේදී පිළිගන්නට. ඊට පස්සේ පුණාරාම වරුන්ගේ මොකද සෞපදිශේෂ. උපාදානය කරගත්ත ඒ පංචස්කන්ධය ඒ කොටස නිලා අවසන් කරලා. ආයි කිසි දවසක ඒ පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ. අන්නාලි ප්‍රශ්න
කරනවා.
මොකද්ද? චේතනා සීලය. දැන් අපි සංවර වෙන්න නම් චේතනාව පිරිසිදු වෙන්න ඕන. චේතනාව මිකවේ කම්මං වදාම් කායන වායය මනසවා කරුති. දැන් මොකද මේ චේතනාව අපේ පිරිසිදු වෙනවා නම් ඒක චේතනා සීලය. දැන් සංවර වෙන්න පුළුවන් වෙන්නේ මොකින්ද? චේතනාව පිරිසිදු වුණා. ඒ වගේම චේතනාව පිරිසිදු වුණා සංවර වෙනවා, සංවර වුණා චේතනාව පිරිසිදු වෙනවා. ඒ නිසා මේ දැන් මෙතන සීල පහක් තියෙනවා. සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතික්කම සීලය පහක්. මේ පහ අතේ ඇඟිලි පහවගේ පහ. ඒකම දැන් ඉන්ද්‍රියයන් සංවර කරගත්තොත් පහම සංවර. කාය සංවර, වාචා සංවර, මනස. දැන් උතන මේ හොඳට තේරුම් ගන්න ඕන ප්‍රහාණ සීලය කියන්නේ මේ කෙලෙස් තෝර තෝර ප්‍රහාණය කිරීම. චේතනා සීලය කියන්නේ සිතේ පිරිසිදු සීල චේතනාවක්. යහපත් චේතනාවක් පිරිසිදු චේතනාවක් රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් ඉවත් වෙන කෙලෙස් වලින් ඉවත් වෙන චේතනාවක්. ඒක නිසා චේතනාවන් විතරේ සම්බන්ධතාවය කියන. ඒ අනුව අපි අර රාගයේ ද්වේෂයෙන් මොහයෙන් කියන කර්ම අගුණ කර්ම පාප කර්ම කරන්නේ නැහැ. ඒ ඔක්කොම වෙන්නේ සංවර සීලේ පිට කටයුතු කිරීමෙන්.
ගෞරවනීය සාමණේර අර කලින් දේශනා කරපු ධර්ම දේශනාවත් එක්ක අර කායානුපස්සනාව කියන එක පොඩ්ඩක් මම දැන් තවදුරටත් විස්තර කරන්න හොඳයි ඒක. කාය ගැන බලපෑම එකක් තමයි සතර ඉරියව්වෙන්ම. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න හොඳයි.
දැන් ඒ මහත්ය අහන්නේ මේ සතර මහා සතර ත්‍රිපට්ඨානේ මහා සතර ත්‍රිපට්ඨාන සූත්‍රේ දීවානන්ද සූත්‍රේ රාහුල වාදී සූත්‍රේ ඇතුළු තවත් භාවනාව පිළිබඳව ඉදිරිපත් කරලා තියෙන බුද්ධ දේශනාවේ සූත්‍ර 100 ගණනක තියෙන ඔය හතර. මොකද්ද? පළවෙනි එක කායේ කාය අනුපස්සන. දැන් මෙතන තියෙන්නේ කායේ කාය. දෙකෙන් කියන්නේ කායයෙන්ම නෙමෙයි කාය. කාය කියන්නේ ක්‍රියාව. අර ඇහෙන් කරන ක්‍රියාව, කනින් කරන ක්‍රියාව, වැරදි ක්‍රියාව, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනින්, හයෙන්ම කරන වැරදි ක්‍රියාව තමයි කායේ ඊට පස්සේ වේගයක් උපදවනවා නම් ඒ වේගය තමයි මේ කායේ කාය. ඒ ක්‍රියාවේ වේගය තමයි ඊට පස්සේ අපිට ඒ ක්‍රියාවේ වේගයෙන් තමයි අපි ඔක්කොම රත් වෙන්නේ, මත් වෙන්නේ කිලිලා. ඒක අනුපස්සනා කරනවා. අනුපස්සනා කියන්නේ ඒ වේගය අලුතෙන් උපදවීම ප්‍රහාණය කරනවා. ඒ අලුතෙන් ඉපදවන්නේ වර්තමාන මොහොත. වර්තමාන මොහොත තුළ ඇන් රූපයක් දැකලා ඒ රූපයට මත් වෙනා අපි යම් වේගයක් විඥාන ශක්තියක් අලුතෙන් නිර්මාණය කර ගන්නවා බීතේ. එන්නේ අලුතෙන් මේ වර්තමාන මොහොත තුළ උපදවා ගන්නා නිර්මාණය කර ගන්නා දේ පමණයි අපිට අයින් කළා. ඒක නොඋපදවා අනුපදිචේනා වශයෙන් එමන අනුපාදෝ වශයෙන් කරන්න පුළුවන්. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි දැන් පැයකට ඉස්සෙල්ලා වැරදි දෙයක් හෝ හරි දෙයක් හෝ කරා නම් දැන් ආයෙ ඒක කරන්න බෑ හදන්න. හැබැයි අපේ හිතේ මේ වර්තමාන මොහොත තුළ අර අලුතෙන් රාගයක් උපදින්න එනවනම්, ද්වේෂයක් උපදින්න එනවනම්, මෝහයක් උපදින්න එනවනම්, වේදනා වේගයක් උපදින්න එනවනම් මේ වර්තමාන මොහොත තුළ අපිට පුළුවන් අනුපස්සනා කරන්න. අලුතෙන් උපදින්නට එන දේ ප්‍රහාණය කළ පස්සුති පජාති පහනාති කරන්න. ඒක නිසා දැන් මේක කරනවා නම් ඒ නිසාම අපි අලුතෙන් වේගයක් උපදවා ගන්න නැත්නම් ඒ වේගය පාලනය කරලා ඒ වේගය අලුතෙන් නූපදවා ඒ වේගය නවත්වනවා නම් සහ මුලින්ම අර චිත්තේ චිත්ත වේදනා වේදනානුපස්සනාව වෙනවා. චිත්තේ චිත්තානුපස්සනාව වෙනවා. ඒ අනුව ධම්මේ ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා විපීඩා විරාගාණය බෝධා කටිනීසද්ද කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ භාවනාව කියන්නේ අපි ඉතින් කියත් ඉඳගෙන කියත් ගමන් කරත් නෑවත් කොතන වුණත් අපේ හිතට වැරදි අරමුණක් ඇවිල්ලා ඒ අරමුණ අනුව අපේ හිතේ අලුත් ආවේගයක් ආවනම් වේදනාව ආවනම් පිනවීමේ කැමැත්තක් හෝ විඳවීමේ කැමැත්තක් හෝ මැනීමේ කැමැත්තක් හෝ ඇති වුණා නම් ඒක රාගයේ ද්වේෂයේ මෝහයේ බව දැකලා ඒ තුනෙන්ම විදී නිදහස් වීම තමයි කායේ කාය අනුපස්සන. ඒ අනුව වේදනා වේදනා අනුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව, ධම්මේ ධම්මානුපස්සනාව හතරෙන් සිද්ධ වෙනවා. ඒ අනුව සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන්ම සම්පූර්ණ වෙනවා. භාවනා මාර්ගයම සම්පූර්ණ වෙනවා. සීල සමාධි ප්‍රඥා තුනම ඉෂ්ට වෙනවා.
ස්වාමීන්
වහන්සේ ආවේගය තව වෙලාවක වැඩි යුත්තේ ඒ ආවේගය හරියටම තෝරගෙන ඒ කාය අනුපස්සනාව කරන්න උපකාර වන ආවේගයේ රාගයක් නම් අසුභානුස්සතිය. ආවේගයේ ද්වේෂයක් නම් මෙත්තානුස්සතිය. ආවේගයේ මානයක් මෝහයක් නම් මරණානුස්සතිය බුද්ධානුස්සතිය. ඒක පිළියම් කියන.
සමහරවිට
තේරුම් ගන්න අමාරු නම් ඒක මෝහය. දැන් රාගය කියන්නේ ප්‍රිය දෙයට ඇලෙන වේගය. මත් වෙන. ද්වේෂය කියන්නේ අප්‍රිය දෙයට ගැටෙන වේගය. හැබැයි අර මානෙ මොහේ තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක තියෙන සංසන්දනය. හැබැයි ඒක ඒකට මෙත්තානුසතියෝ අසුභානුසතිය වැඩන්නේ ඒක අනිත්‍ය දුක්ඛ මෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධ පටිච්චසමුප්පාද කරාම ඒකෙන් අතට ඒ
ආර්ය
දේශ මොහොතෙන් කෝකටාවක් සම්මාස අනිත්‍ය දුක්ඛ නැත හරියනවනේ හරියනවා කියන්නේ ඒක අනිවාර්යෙන් ඒක තමයි බුද්ධ දේශනා බුද්ධ ධර්මය මේක මහා රත්න රත්නපට්ඨාන සූත්‍රයේ 21 වරක් මේ කියන එක මේ මේ දැන් මේ අහමු ප්‍රශ්නෙට උත්තරේ දීලා තියෙනවා මොකද උත්තරේ අනිශ්චිතෝ ච විහරති නච හිංචි ලෝකේ උපාදී දැන් මෙතන කියන්නේ අර මුලම වචනයයි අගම වචනයයි දෙක අතරම වචන දෙලියක් හදලා දැන් මේක විග්‍රහ කළොත් විස්තර කළොත් මෙන්න මේ ආකාරයට අනිශ්චිතෝ ච විහරති නච හිංචි ලෝකේ උපාදී කියන එක අපි විග්‍රහ කළොත් එහෙමනම් මේ පටිච්චසමුප්පාදයෙන් දිගෑරියොත් අර්ථධර්ම හැටියට අනිත්‍යානුපස්සී විහෙරති නිච සංඥා පජහති දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති අනාත්මානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිං පජහති විරාගානුපස්සී විහෙරති රාගං රාගං පජහති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජහති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සම්භෝපදී අන්න අන්තිම වචනේ මොකද්ද? සම්භූපති පළවෙනි වචනේ මොකද්ද? අනිශ්චිතෝච අනිත්‍යං. ඔයනික එකම ගොල්ලා අනිශ්චිතෝච විහරති නච කිංචි ලෝකේ උපාදිය. මේ පැවැත්ම තුල මේ පංචස්කන්ධය වූ ලෝකය පිළිබඳ මේ උපාදානය කියන පංචස්ක ලෝක පිළිබඳව අපි කැමති කොච්චර විසුණත් මනාප වුණත් අපිට කැමති දේ නවත්තන්නට පවත්වන්නට උපාදානය කරගෙන කරු කරගෙන ආගරේ ගොඩ දාගත්තට ඒවා අපිට කැමැත්තන්ම පවතින්නේ නැහැ. ඒකයි මේ ඔය විග්‍රහ දෙකෙන් කියන්නේ.
අවසර අපේ හවුදරේ උදා වෙන අවස්ථාව අනුව භාවනා ක්‍රම මොකද්ද කියලා සොයා ගන්නවටත් වඩා මේ භාවනා ක්‍රම තමන්තුල ප්‍රගුණ වීම තුළ අර අමුදාන අවස්ථාවල් සමනය කිරීමක්
නෙවෙයි. පුරුද්දක් වුණාම එක පාටම දැන් මේකට මේ හිතා ගන්නත් බැරි තරම් සුදු කෙටි කාලෙදී අපිට ගැළපෙන්නේ නැති නොසීන නොපෑයින අපිට නොගැලපෙන වචනයක් කවුරුවත් කිව්වොත් අපේ ළඟම ඉන්න කෙනෙක් අපිට තරහ යනවා. මේක සංසාර පුරුද්දක්. හැබැයි තරහ යන එක නෙමෙයි වරද. අපි මේ තරහ එන වේගෙන්ම අපි අනිත් පැත්ත හරවල මෛත්‍රිය ගන්න ඕන. ඒක පුරුදු වෙන්න ඕන. ඒක පුහුණු වෙන්න ඕන. ඒක යථාභූත ඥාන දර්ශනේ දකින්න ආදීන ආනිසංස දකින්න. එහෙම දැක්කනම් හරියට. ඒ වගේම මේ රාගයෙන් නිතරම අපිව මත් කරලා ඒ රාගයෙන් අපි ඊටවත් අපි නිදෙන්න බැරි තත්ත්වයටම අර තණ්හා අනුසය රාග අනුසය එන. ඒක තමයි බලන්න. ඒක නිසා මේ අනුසය හරියට යථාභූත ඥාන දර්ශනේ අනුසය අනුසය හැටියට දැකලා අපිට පුළුවන්කම තියෙනවනේ ඒකේ මිදි නිදාසය. නැත්නම් හරියන්නේ මේක සයන්න අල්දයන්න දා සද්දා. දැන් මොකද ප්‍රශ්නේ? ඉන්ද්‍රිය ඉතිවන්ද තව තියෙනවා ඉන්ද්‍රිය දෙකක් ජීවිතේන්ද්‍රිය හදේ ඉන්ද්‍රිය ඉතිවන්ද තියෙනවා ඉන්ද්‍රිය පහක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය විරියේ ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්ඤා ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ධර්ම සියලුම දේ කාගාවු තියෙන්නේ යටපත් වෙලා තියෙන කාගාවු තමංගාව තියෙන්න ඕනේ දැන් තමංගාව නැහැ දැන් පුතඥාන බුද්ධලේඛාව ඔය කියන ඉන්ද්‍රිය ධර්ම එකක් අත් නැහැ මොනවද තියෙන්නේ දැන් අපි දුඹෝ දැන් ඒ පුද්ගලයා මගපල නොලැබූ අසුතුවත් පුතඥාන පුද්ගලයා පැවිදි වුණා මහණුණා පුද්ගලයෙක් වුණා මහාචාර්යයෙක් වුණා දී වුණා පඬිතෙක් වුණත් කවුරු නැහැ. මොනවා කියන්නේ එකම ඉන්ද්‍රියක්වත් නැහැ. මොනවා
කියන්නේ
ආයතන. ආයතන ආයතනේ, ලෝක ආයතනේ, ඥාන ආයතනේ, ජීව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. එච්චරයි කියන්නේ. ආයතන කියන්නේ මොනවාද? කුණු කෙලෙස් කිලුටු දේ ආහාර හැටියට එකතු කරගන්න අර කිව්වේ තේකීන බීජා කියන එක අර දිව ආයතිකේ බලන්නේ. අර ආයතන රටාව. පහම හයම ආර. එතකොට පුතඥානේ පුද්ගලයේ සිවිදාල මහණ වුණා. මොකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ මහාචාර්ය වුණා. තියෙන්නේ මොනවාද? කොච්චර ඉගෙන ගත්තත් අර මහත්තයා කියන්නේ නොදලින් ඉගෙන ගත්තා කියලා. ඉගෙන ගන්න තියෙන මොනවාද? එකතු කරගන්න. රාගයේ ද්වේෂයේ මොහේ වඩා වර්ධනය කරගන්න. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම එකක්වත් නැහැ. ඉන්ද්‍රිය ධර්ම ලේලයක් වගේ. තියෙන්නේ ආයතන. ආයතන තියෙන තියෙන්නේ එකව කරන්න මොනවාද? කුණු. කෙලෙ. කිල්පුද. එකතු කරන්න එකතු කරන්න වැහෙන්නේ මොකද්ද? තමන්ගේ මනස මොට වෙනවා, මෝඩ වෙනවා, මලකට කනවා කියන්නේ. ඒක අයින් කරන්නේ කොහොමද? විරජං වීතම. මොනවාද අපි අයින් කරන්නේ? වී රජා. රජා වලින් නෙන්නේ. වීතම. අර මලකට කාපු ඒවා ඔක්කොම කපලා යුද්ධ කරලා පණ කොල අන කියන්නේ. ඉතින් ඒක නිසා මේ ශ්‍රද්ධා කියන එක අද ඔය ඉතන දෙන්නේ. අද දැන් ඔය අපි කියනවානේ හරිම අනේ හරිම ශ්‍රද්ධාවන්තයා. හරි ශ්‍රද්ධාවෙන් වැඩ කරනවා කියන්නේ. ඔය භක්තිය. ඔය කියන්නේ මොකද්ද? භක්තිය. ශ්‍රද්ධා කියන්නේ යථා භූත ඥාන දර්ශනය ලැබූ බුද්ධය. මොකක් පිළිබඳව? තමා තමා පිළිබඳව, තමන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන් හරියටියට දැක්ක බුද්ධලයා රාගය, ද්වේෂය, මෝහය පිළිබඳව තමන්ගේ හිතේ උපුලිය වෙලා වැරදි කියලා දැක්ක බුද්ධලයා ඒවා ප්‍රමාණිත දුක්ඛානත්ත මේ නිත්‍යයි දුකයි අත්තයි කියලා ගත්තදී පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව තේරුම් ගත්ත බුද්ධලයා ශ්‍රද්ධා උසාරි බුද්ධලයා. එනිසා මේ ශ්‍රද්ධා කියන එක අද හිතන භක්තිය නෙමෙයි. මේක ලොකු ගැටලුවක් වුණා පෙර කාලේ අටුවාචාර්ය මුල්ම කාලේ. මේ අද ඉන්නේ බුදුහාමුදුරුවෝ පිටිනානේ පාර අවුරුදු 100ක් 200ක් යනකොට මේ ශ්‍රද්ධා කියන එක හරි ප්‍රශ්නයක් මිනිස්සු. ඒකම නේ අටුවාචාර්ය මේ ශ්‍රද්ධාව දෙකෙන් බෙදුව දෙකක් තියෙන බව කියන්නේ. මේ එක අටුවාචාර්ය කෙනෙක් කිව්වා එකක් ආකාරවලදී ශ්‍රද්ධා අනික මනමුඩකාර අමුඩකාර මේ දෙකම බුදුහාමුදුරුවෝ දේශනා කරපුවානේ අටුවාකාරයන්ගේ වැරදි විග්‍රහ. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රද්ධා කියන එක යථා භූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටියට තථාවාදී යථාකාරී යථාවාදී තථාකාරී සමානයි ලබ්ධ. අද වෙන මොකක්වත් දැන් මේ ශ්‍රද්ධා කියන එක තව අකුරු දෙකක වචනකින් බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවේ විග්‍රහ කරලා තියෙනවා. ශ්‍රද්ධා මොකද නන්නද වචන දෙක? සත් කියන එහෙම නන්නා සත් කියන්නේ සයන්න, අල් දයන්න, අල් තයන්න. සත් මේක තමයි දැන් බුදුහාමුදුරුවෝ අර සත් සති කියලා කියන්නේ. දැන් තව තියෙනවා සත් වයස. දැන් විශාකාව මොන වයසේදීද මේ දුවන්නේ? එතන සත් කියන්නේ මේ හත නෙමෙයි. හතනම් සයන්න, අල් දයන්න, තයන්න. සත්ත බුද්ධංග. සත්ත සූර්යයන් ගන්න. ඔය කියන්නේ මාගදී සත්ත කියන්නේ හතට කිව්වේ සයන්න, අල් දයන්න, තයන්න. මෙතන කියන්නේ සයන්න, අල් දයන්න, තයන්න. ඒක මොකද්ද? සද්ද. වෙන මොකක්වත්? සද්දෝ හෝති. ඉතින් ඒක නිසා ඔය කියන සම් කියන වචනේ සංසති. සති කියන්නේ හේතුඵල ධර්මයේ සම් කියන්නේ ඔන්න කියන්නේ ඔය කියන සද්ද. ඒ කියන්නේ මේ සම් කියන වචනේ තමයි දැන් ඔය අර දැන් ඔය දැන් හුඟක් අයිට මේවනේ සද් වයසේදී තමයි මේ මගබල් වෙන්නේ කියන්නේ. අර විශාකාව වගේ බොහෝ අය කියන්නේ මේ අවුරුදු හත කියලා යන්නේ කියන්නේ. අවුරුදු හත නෙමෙයි. මොකද්ද? ඔගේ අවුරුදු ගානක් කියලා නෑ. යම් කිසි වෙලාවක මේ අතාමුත් ඥාන දර්ශනේ මේ හේතුඵල ධර්මයට බහාගල් පාදලන්න කටයුතු කරන්න පුළුවන් උකම් කිමුණන අන්නේ වයස සත් වයස එන්නේ වයස සත් සති තේරුම් ගත වයස එන්ජා කොටන ඉලක්කමක් එහෙම නැහැ ඒක බුද්ධයාගෙන් බුද්ධයාට වැහෙන්න පුළුවන් සමහර විට ඔය කියන සත්‍ය කියන එකේ අවුරුදු 60 70 80 වෙනේ මොනවා වුණත් 60 වස් වෙලින්ක සම්මතේ මුගලම් බලාවෙන කෙනෙකුට සත්‍ය නැහැ ඇති වෙන්න පුළුවන් හැබැයි සම්මතේ ඉන්නවා ඉතින් ඒක නිසා මේ මාර්ගදී වචන පොඩ්ඩක් වෙනස් කරගත්ත ගමන් ඔක්කොම ධර්මයේ ඉදිරි වෙන්නේ ධර්මයේ ඉදුකුත් වෙන්නේ ධර්මයේ නැති වෙන්නේ නිවන් මාගයි වැහින්නේ ඒක හොඳට තේරුම් ගන්න.
ඊට
පස්සේ සද්ධාන්තයෙන් සෝවාන් ඵලයේ ලාභය. ඒ සෝතාපන්න ඵලයට පත් වෙන්න ආවට මූලික අංගය. බල හතරක් ඒ සද්ධාන්තයන් බල හතරක් ඉන්නවා. ඒක මොකද්ද? ඒක බල හතර මම විග්‍රහ කරලා තියෙනවා 19 වෙනි පොතේ හරි 20 වෙනි පොතේ හරි ලොකුට තියෙනවා. ඒ නිසා හැම ඉන්ද්‍රියකටම බල ධර්ම හතරක් තියෙනවා. එහෙනම් ඒක ඉන්ද්‍රිය බල, විමංසා බල මේ මේ ඔක්කොම බල එනවා අර සද්ධාන්තයන්ට. ඒ බල තමන් තමන් ගාව ඒක ඒක ක්‍රියාත්මක වෙන බලන්න තමා අර ආවර්ජන වසිතා උප සම්පජන වසිතා අධිඨාන වසිතා උඨාන වසිතා පච්චේ කරන පච්චේ කරන දාමි තමයි තමන් තුළ මේ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා තමන්ටම බලාගන්න පුළුවන්. මැද ඔය කම්තු පොත ලියලාදී අපේ ගෝලේ තමයි උනානේ ලියන්නේ සීනිත වැන්නේ ඉතින් ඒකින් ඉඳලා ඔයකින් මේ මගෙන් අහගෙන ටිකක් ලියලා තිනවා ඉතින් වැරදිව ලියලා තිනවා ඉතින් ඒක වැරද්දක් නෑ ඕක ගණන් ගන්න එකක් දෙකක් නෙමෙයි උඹත් අර දේව ලියලා තිනවා අපි ඉතින් ඒකට කරන්නේ දැන්
නෑ
මොකද
සතිය කියලා
දැන් ඔය හැම වචනයක්ම මාර්ගදී භාගාවේ තියෙන ඒවා බුදුහාමුදුරුවෝ කියපු දේ නෙමෙයි අටුවාචාරින් පස්සේ නැත්තු දැන් එතෙන්දී සත් සතියක් කියන්නේ සති හතක් නේ ඔය දැන් අද පදුපරම අර්ථය මොකද්ද සති හතක් ඒ සති හත ගන්න අවස්ථාවකුත් ගත්තා අර අනිවිද ලෝචනාව ගුවන් සක්මන ගුවන් ගිය මෙහෙම හතක් ගත්තා නම් ත්‍රිපිටකයේ කොහෙවත් ඕම හතක් නැහැ අනිත් පාර ත්‍රිපිටකයේ කියලා තියෙන ආකාරයට මේ හේතුඵල ධර්මය ලෝකයාට දේශනා කරන්නට අවශ්‍ය ආකාරයට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අනේක ණය මණ්ඩිත වශයෙන් අවබෝධ කරගන්නට ගිය කල කාලය මොකද්ද සති සති කියන්නේ මොකද්ද හේතුඵල ධර්මයේ අර අවබෝධ කර ගැනීම තමයි අතාවුත ඥාන ධර්ම ඒක අවබෝධ කරගෙන ඊට පස්සේ බුදුහාමුදුරුව අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේ හැඩ ඔක්කොම ගොනු කරා හැඩගත්තු ගන්න සාමාන්‍ය පුද්ගලයන් පුද්ගලයෙකුට තේරුම් ගන්න පුළුවන් ආකාරයට විග්‍රහ කළ විතර කළ ආචිකන දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජන විවරණ උත්සාහ කරනවා මේක තමයි කරන්නේ ඒ නිසා මේ සතිය හතක් එහෙම දැන් ඔය සතිය කියලා දැන් ඔය මහත්වයේ අදහස් කරන්නේ දවස් හතේ සුමානියක් නේ ඔය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ කාලේ ඔහොම දවස් හතේ සතියක් තිබුණද මේ ලෝකේ ව්‍යවහාරයේ භාවිතේ තිබුණා කියලා ඉන්නවනම් අත උසන්නේ එක්කෙනෙක්වත් කවදද මේ අද තියෙන ඔය week 7 days equal 1 week කියලා කියන මේ week එක භාවිතයට ආවේ ක්‍රිස්තු වර්ෂ කීයේද 1315 තමයි පළවෙනි වරට ඔය සතිය දවස් හත සමානයි සතිය කියන මේක තියෙනවා ඉස්සරන බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වුණේ 1315ට අවුරුදු 600ක් විතර 583ක් පෙර. ඉතින් ඒ කාලේ ওই දින සතියක් තිබුණා. ඒ කාලේ තිබුණ මොනවද දවස්? අර තියෙන අමාවක දුදුසුක පතලොස්සක ওই දින අටවක වම් බඳ පුර පුරාඳයි අර අවහඳයි. ඒ දවස් චන්ද්‍ර මාසෙ තිබුණේ. ඒ චන්ද්‍ර මාසෙ බෙදලා දුන්නා හතරකට අව අටවක අරව දුදුසුක පතලොස්සක මෙහෙම පුර අටවක පුර පතලොස්සක. ඔහම හතරකට බෙදලා දුන්නා. ඒ නිසා ඔය කියන සතියේ හති දවස් හතර සතියක් ඔහම කාවලක එකක් ඉතින් සාහිත්‍ය කාර්යය හදාගත්තා. දැන් මේ මේ අහන්න බුලිය 49 බුදු හාමුදුරුවෝ කාල දවස් 49 කියයි කියලා විශ්වාස කරනවද ඔය මාත්‍ය? ඈ? ඉතින් ඒක ඒවා තමයි මේ අභව්‍ය සාහිත්‍ය කාර්යයන්නේ. දැන් බුදු හාමුදුරුවෝ දවස් 49 ඉතින් බුලිය 49 බුලි කළා 49 නු කිල්ල. ඕමයි සාහිත්‍ය කාර්යෝ කියලා තියෙනවා. ඒක දවස් 49 නු උපවත් කියයි. හරිද? වා අභව්‍ය අද්භූත. දැන් මේ කාලේ වෙනකොට මේ ධර්මයේ මතු වෙලා ඉන්න දැන් ඔය පොඩි කාලේ කියනවාට මොන්ටිසෝරි ළමින්ට දැන් මේක කල්පනා කරන්න ඕනේ තර්ක කරන්න ඕනේ මෙහෙම වෙන්න පුළුවන් ඈ බුදුහාමුදුරුවෝ මිනිස්සේ කැටියට බණ කියන්නේ නැද්ද ඈ දවස් 49 එකට ගැලපෙන්නේ එක දවස් එක වෙලාවේ කාලේ දවස් 49 එකක් ඉන්න පුළුවන් ඕවා කුදුම අභව්‍ය අද්භූත වැරදි සාහිත්‍ය කාර්යයන්ගේ දේවල් අර ඒ කාලේ කොණ්ඩගන්නු ජීන් විද්‍යාවෙන් හොඳයි දැනගන්නේ දැන්ව කවුරුත් පිළිගන්නේ නැහැ හැබැයි තාමත් අපේ අර බ්‍රේන් වොෂ් කරපු මේ ඔය කියන බුද්ධාගමේ කතා සාහිත්‍ය කතා රට කතා අහපු දරුවන්ට අවුරුදු 60-70 ගන්නත් අදත් ඔය තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒකයි වැඩේ ඇයි යා මේ මුලේ ඔක්කොම මේ වොෂ් කරලා තියෙන්නේ කවුද මේවා කරේ? ඔය කියනේම මෙච්චරමයි. මේක විතරයි දිවි ගන්න ඕනේ වෙන එකක් එහෙම එකක්වත් හරින්න. ඒක හරි බෑ දැන් ඉතින්.
දෙවියන්ගේ මහානායක හැමදෙරෝ හරියට පන්දිත හැමදෙරෝ උන්ට මේ මාගදී භාෂාව ඉගෙන ගන්න ඒකවත
නෑ මාගදී භාෂාව කියන එක එහෙම හේතියේ මහානායක වුණත් මහාචාර්ය වුණත් ඉගෙන ගන්න බෑ. ඒක ඉගෙන ගන්න බැ ඒක දැන් මම මේ ලෝකේ කොහෙන්වත් මේ ජීවිත කාලය තුල මේ මාගදී භාෂාව එකක්වත් කොහෙන්වත් කාගින්වත් ඉගෙන ගන්න. නමුත් මෙතනත් ඇති මාත්‍රික විශ්වවිද්‍යාලයේ මීටි පාලි විභාගයේද කරපු මගේම කවුරුදද ඈ නමුත් ඒගොල්ලෝ පාලි මිසක් මාගදී භාෂාව ගැන අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිසම්බිදාය තුල තේරුම් ගන්න බෑ මේක ඉගෙන ගන්න බෑ මේක ධර්මතාවයෙන් දැන් මේ මහාචාර්ය පාලි මහාචාර්ය පාලි මහාචාර්යතුමාත් අපි මේ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ හිටියේ අපි ඉපදලා පස්සේ එයා මහාචාර්යුනේ මහන්ලා ඉන්නවා කොළඹ මම හම්බුවේ නැතියා මම නම් ඉන්නවා පාලි විෂයක් හැටියට කොහෙවත් කරේ නැහැ මංගලයේ මේ වෙන විෂයන් නමුත් පාලි කාලේ හිටියේ අද මහන්ලා ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි 3-4 දෙනෙක් හැබැයි මහන්ලි දැන් ඉතින් මාගදී පාලියේ දැන් දැන් මේක හොඳට කල්පනා කරන්න ඕනේ අත්ත දාපන පරත්ත දාපන බාප කියලා බුදුහාමුදුරුව දේශනා කරලා තියෙන සූත්‍රයක් කීපයක් දැන් අත්ත දාපන පරත්ත දාපන කියන්නේ අන් තව එක්කෙනෙකුට හෝ වැරදි ආකාරයට වැරදි විග්‍රහයක් කළා වැරදි මඟ පෙන්නලා ඒ බුද්ධලයා අතර මං කළොත් මං මුලා කරොත් වැරදි පාරකට යොමු කළොත් ඒ බුද්ධලයා සංසාරේ ලෞකිකත්වයේ තුල දෙවියන් සැප ලැබලා බහරි බෝසත් පෙරුම් පුරුදු හරි ඉන්න අතර මංගල ඒ බුදලයට මොකද වෙන්නේ? ඒ බුදලයට අතර මංග කරන්න වෙන්න චිත්ත වෙනවා. ඒ නිසා මේ අස්ත තාපන බලත් තාපන පාප දෙකම එනවා. වැරදිලේ යාදුන්න බුද්ධලයට පාප දෙකයි. අර වැරදිලේ අනුගමනය කර බුද්ධලයා අතර මංග ඒ පාපේ ලැබින්නේ ඒ නැති ගන්නෙන්නේ අර බුද්ධලයට. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ දැන් මේ බාලපඬිත් සූත්‍රයේ පැහැදිලිව කියලා කියනවා මේ ධර්මය හරියට අර්ථ ධර්ම නිමිති පටිලම්බිදා ඇතුළු අනිත් අයගේ කෙලෙස් නැසන්නට කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලබා ගැනීමට බැරි නම් මේක දේශනා කිරීමෙන් වැළකින්න කියලා. එහෙමම බාලපඬිත් සූත්‍රයේ බුදුහාමුදුරුවෝ අනුරාධපුරයේ වැඩම කළා හතරවෙනි දවසේ දේශනා කළේ බාලපඬිත් සූත්‍රය. මේක කියනවා එහෙම එකේ එහෙම කියපු දේ අද මේ බුදුහාමුදුරුවන්ගේ ළඟින් හරියට නොගෙන අනුමාන ඥානයෙන් අර ඉස්සරහා යන අන්ධයාගේ හැරිමි කියලාගෙන පස්සෙන් අන්ධයෙක් යනවා වගේ අතරමං කරන ධර්මයක් කියනවා. ඉතින් ඒක නිසා මේක නිවනට මඟ නෙමෙයි. අර බණ අහලා දැන් අර මහත්තයා කිව්වනේ අර මහත්තයා දැන් ආම් ප්‍රශ්න ඔක්කොම අර දහම් පාදල් කාලේ ඉගෙන ගත්ත ඒවානේ කිව්වේ. එකක්වත් හරිද? ඔය දැනුම වැරදි බව දැන් තේරුම් ගන්න ඕන. ඔය දැනුම නිවනට බාධකයක් බව තේරුම් ගන්න ඕන. මේක දකින්න ඕන. කාතුලින් තමාතුලින් තමා දකින්න ඕන නැතුව මේක හරියට හරියට වෙන්නේ නැහැ. ඒක නිසා හරි මඟ නෑ නෑ මේකයි වැඩි. මෙතෙන්දී අපි ගිනි තියන්න හොඳ නෑ, අවුලවන්න හොඳ නෑ. අපි සම්මතය කඩා දාන එකපාරට හරියන්නේ නැහැ. අපි දැන් මෙතෙන්ට මේ එන්නේ යම් කිසි සුළු පිළිසක් අද බොයෙන් දැන් මේ එන පිළිසකට මේක තේරුණා නම් මේ පිළිස තව එක්කෙනෙක් හරවගත්තොත් දෙන්නෙක් ඒ දෙන්න තවත් කටියක් හරවගත්තොත් මොකද? අපි කිසිම ප්‍රචාරයක් මේ කිසිම මෙතෙන්ට ආපු කිසිම කෙනෙකුට එන්න කියලා ගැනීමක් ගහලා නැහැ, ප්‍රචාරයක් කරලා නැහැ, ආරාධනාවක් කරලා නැහැ. කරලා තියෙනවනේ නැහැ. මේකේ ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ආරාධනාවක් දීලා මෙතෙන්ට එන්න කියලා මේ ආහන්න කියලා අපි කියන්නේ. අපි කියන්නේ මම කියන දේ ආහන්න කියලා. Tamanටත් මනසක් තියෙනවා මේ කියන දේ හරිනම් ගන්න වැරදි නම් අතරමං වෙලා යන්න ගන්නවා. ඒකට අපි කරන්නේ. ඒකින්ද දැන් බුදුහාමුදුරුවෝ ආලපටේ දුන්දුරුකට එක දවසක් එක වචනයක් කතා කරන්න කියලා ඒ මුරු ප්‍රාණිනේක නවත්තමන් කිව්වා. නෑ බෑ ඒක හරි නෑ. ඉතින් ඒක නිසා මේක අපි තම තමන් මේක බොහොම නීතල වතුර වගේ යන්න ඕන යටින් ගලාගෙන උඩෙන් ගින්නක් වගේ ආවන එක මේක හරි නෑ. එතකොට මේ සමාජයේ ලොකු බුද්ධ ගෝලහලයක් හෙල්ල තියෙන එකයි. ඇයි අද උදු ගෝලාලයක් හෙල්ල තියෙන්නේ? මේක දැන් දෙපැත්තක් තියෙනවා. මේක දැන් හැමතැනම ටික ටික කතා කරනවා. මෙතෙක් කල් අපි මේ කරපු දේ මේ ඉන්නේ පාර වැරදිවා. මේ ඉගෙන ගත්ත දේවල් අට ධර්මයේ යුද්ධ හැටියට වැරදිවා. ඒක නිසා මේක බොහොම ඉන්නේ ටික ටික එක්කෙනා එක්කෙනා යනවා. දැන් සත්‍ය කවදාහරි ඒකුගේ විවාදති විරෝධති. ඒ කියන්නේ මේක බබලෙන නම් ධර්මයේ එක එක්කෙනාගේ මේ මරතෝගෝෂිය පත්ත ලැබලා මේක යන්න ඕනේ ප්‍රමාණිකුල. මේක මින්නක් වගේ ගිහිල්ලා හරියන්නේ නැහැ. එහෙම දෙන්නත්. ඒ නිසා හරියටම තේරුම් ගන්න ඕන අපි මෙතෙක් කල මේ උතුම් ධර්මයේ වචන පදවැල් ටිකක් අරගෙන අරගාගෙන ඔය සත්‍යයනා කර කර පිළිච්ච ඇටියට ගාල්දා ඇටියට කී කියයින් කියන එක ඔය අර්ථ ධර්මනේ තේරුම් අරගෙන මේකේ කලෙල්ලේ තහ නොකලෙල්ලේ වූ පරිණියා පරිණියා ලා තේරුම් අරගෙන කළා නේ කරනා නෙමෙයි ඔය කරන්නන් වාලි අපේ ආමල ලාත්තර කරු නිසා අපි කියවන අපේ ආන්දුරෝ කියපු දේ ඉති කියපු දේ නිසා ඒ ගාථාව කියවන ඔය ගාථාව පොඩි වර්ගයක් වුණා. දැන් ඔය අර බිනේක නායක කියන එක බිනේ කණේ කිව්වා වගේ වැඩක් තමයි දැන් මම කියන්නේ. දැන් ඔය ඉතිසිතෝ ගාථාව කියන එක ඉතිපිසෝ වගේ වගේ කියන්නේ යනවා. නමුත් ඕක අර බිනේක නායක ඕක අර නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස් මේවා දැන් කියනවා. ඒ භාග්‍යවත් වූ අරහතුන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය. නිවන් දකිද? නෑ. මේ තියෙන්නේ මේ මොහේ නැති කරගන්නට උපකාර වන කියලා දීපු නිවැරදි මාර්ගය. ඉතින් ඒක නිසා මේක හරියට තේරුම් ගන්න ඕනේ මේ මුළු බුද්ධ දේශනාව බුද්ධ වාචිතේම බුද්ධ වචනේම යම් ආකාරයක අට ධර්ම නිරුක්ති පටිසම්භිදා කියලා හතර විග්‍රහ කරලා පෙන්නලා දීලා මම හදන්න පුළුවන්. මේවා හැබැයි ඔය කියන බෞද්ධ ගැටලු කොමිටාරිස්ලාට හෝ ඔය කියන පඬිතු උගත්තාට හෝ තේරුම් ගන්න පුළුවන් තරම් ප්‍රඥාවක් ඥානයක් දැනුමක් නැහැ. ඒක කරන් දැන ඒක ඒගොල්ලන්ගේ කර්ම නිසා අපේ කර්මෙ නෙමෙයි. ඒගොල්ලෝ කරගහගත්ත කර්මෙ ඔය කරගෙන ගියා. මට ඇහෙන්නේ මොකක්ද? අනේ මේ දෙන්නේ ප්‍රශ්න දෙකක් අහනවා. මේ නෝනාහන ප්‍රශ්න අහන්න පුළුවන් මයික් එකක් කරලා නෝනා කියන්න. තව විනාඩි 10ක් තියෙනවා. බුදු පූජාවත් නැති කරන්නේ 11යි 10 කාලෙට කියන්නේ. දැන් මේ බුදුහාමුදුරු නමක් ඉන්නේ මිනිස්සු මිනිහ මරණව බලන්නේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඉන්නේ යම් කිසි කෙනෙකුට නිවන් දකින්නට අවස්ථාවක් තියෙනවා නම් ඒ අවස්ථාව මහා කරුණා සමාපත්තියෙන් අරගෙන ඒ බුද්ධලයාට මෙහෙම අපි කියා දීලා පරිදුර. දැන් ඔය කියන අහිංසක කියන අඟුලිමාල හාමුදුරුවෝ මහණෙනි ඉස්සෙල්ලා සියලුම කර්ම සම්පූර්ණ කරගෙන තියෙනවා අරහත් ත්වයට එන්නේ. එහෙම අරහත් ත්වයට පත් වෙන්නට අවශ්‍ය උද්වේගගත පුණ්‍යතා අතු සම්මා පණිච්චිය අරිය දැක්කාන දැක්කනම් මේ කොහොම ප්‍රතිඋපදේශ වාසෝ ඔක්කොම සම්පූර්ණ කරගත්ත බුද්ධයා දැන් මේ අම්මා මරණ යන්නේ. අන්නේ වෙලාවේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් වෙලා ඒ ආනන්දරී පාප කර්මයේ මුදවාගෙන ඇවිල්ලා ඒ බුද්ධයා අරහත් නැතු බුදුහාමුදුරුවෝ මේ මිනිහ මරණ ලක්ෂ ගන්න ඕතෝ මිනිසු ඒ අය ඔක්කොම බලාගෙන ඉන්නේ නෑ. නමුත් අර නිවන් මඟට අවසාන මොහොතේ කොහොම නිවන් මාර්ගයට පත් කරන්න පුළුවන් කුද්දලි තියනවනේ මේ අවසාන මොහොතේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා උදව් කරනවා උපකාර කරනවා. නැතු හැම ඒක නම් 99 නෙමෙයි දෙන්නේ නම කියන්නේ නම. ඒකත් මේ යම් කිසි මොකද්ද කියලා වචනයක් ඉලක්කම නෙමෙයි මොකද හරි වචනයක්. අර මහත්යේ ප්‍රශ්නේ මොකද්ද? ඔව් මට ඇහුන්නේ
නැහැ.
දැන් ඒක පිළිබඳව ධර්ම දේශනාවක් ඉදරහට කරනවා. නමුත් අර මේ ළඟදී පොතක් නිකුත් කළා දැනුමා දැක්කු කියලා. මේකේ ඒ පිළිබඳව නමස්කාර පාඨයේ පිළිබඳව නමෝ දස්ස භගවතු වරහත් සම්මා සම්බුද්ධ පිළිබඳව සම්පූර්ණයෙන්ම පිටුවන්නේ දැනි අටකට විග්‍රහයක් සම්පූර්ණයෙන්ම කරලා තියෙන එකක් කියවගෙන ආවම ඊගාවට ඒක විග්‍රහයක් කරලා දෙන්න පුළුවන්. නෑ එහෙම නෑ. ඒ මිලාවේ ඔහේ මහා වර්ණ සමාපස්සියේ ගැලපෙන ආකාරයට ඒ දවසේ දැක්ක බුද්ධලයා ඔය ඒකේ නිදා මුදවාන් දැක්කේ. ඔව් ඒක තියෙනවා. දැන් බුදුහාමුදුරන්ගේ ඒ දැක්ම තියෙනත් ඕන අර බුද්ධලයාගේ පුණ්‍ය ශක්තිය තියෙනත් ඕන නැතුව දෙකම තියෙන්නේ නැතුව එන්නේ. නැහැ. ඒ ඔක්කොටම බුදුහාමුදුරුවෝ ප්‍රතිකර්ම උපකර්ම සම්‍යක් ප්‍රයෝග කරේ කියලා දුන්නා. ඒවැයින් දීලා. ඒ නිසා දැන් මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය දැන් මේ මොහොතට පෙර කරපු කර්ම ඕල්තරම් තියෙනවා. ආනන්දරි බාප කර්මයක් නැත්නම් ඒ පුද්ගලයාට මේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ සියලුම කර්ම අපල දාලා ආයම් කරලා නිදහස් වෙන්න පුළුවන්. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේ බුද්ධ ධර්මයේ කියන එක මේ අතීතයේ අර පව් කළා මේ පව් කළා අර ඒ උරුකම් කළා මේ වැරදි කළා අර ඔය වැරදි කළා අර ආර්ය උපවාස කළා කියලා කිසිම දෙයක් කාටවත් මේ නිවන වහන්න බෑ. ඒක නිසා වරදක් පාපයක් නොකලෙත් මෙලවන හැබැයි මේ ධර්මය අහපු මොහොතින් නම් ඒ වර්තමාන මොහොතින් නම් මේක හරියට අනුගමනය කරලා ඒ පෙර කරපු සියලු මාර්ගවලින් නිදහස් වීම නිවනට උපකාර වෙනවා. වර්ණකාරයන් පාපයන් කාරයන් බුදුහාම වෙන කොතනකවත් ඉන්නේ නැහැ ඉවන් දකින්න බැහැ. මේ මහත්තයා මේ තේන නිමිතිවල ප්‍රශ්නයක් අහනවා.
බුදුහාමුදුරුවන්ගෙන් නිවන ගන්න පුළුවන්කම කියද්දි කුමේද තාමතුමාට අරහත් ඵලයට පත් වෙන්න ඇයි මේ එතෙන්දි බුද්ධ වීමේම ඔය බුද්ධ කියන්නේ මොනනේ? එතකොට ඒ අරහත් ඵලයට පත් නොවි බුදු බවටම ප්‍රාර්ථනා කරන ආපු නිසාද එතෙන්දි අරහත් ඵලයට?
ඔය මයික් එක වැඩ කරන්නේ නැහැ.
එතකොට මේ ඒ අවස්ථාවේදී තුමේ තාපනවාට අරහත් ඵලයෙන් පව අත් වෙන්න පුළුවන්කම තියුණා කියලා කියනවා නෝන දියුණු කරලා. ඇයි ඒ බුද්ධත්වයට පත් වෙන්නම ඉතාලගෙන හිතිය නිසාද ඒ බුද්ධ ත්වයට ගියේ? එහෙම නැත්නම් අරහත් ඵලෙ නොලැබුවයි කියලා.
දැන් සියලුම බුදුවරුන් පළවෙනි නියත විවරණය ගන්න අවස්ථාව වෙන විට අරහත් ත්‍ත්වයට පත් වෙන්නට අවශ්‍ය සියලුම කුඹේ රතු පුණ්‍යදා ශක්තිය පිරුණ තියෙනවා. නමුත් දැන් දීපංකර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ සුමේද දාසුස තුමාට අරහත් ඵලයට පත් වෙන්න අවශ්‍ය සියලුම කර්ම සම්පූර්ණ වෙලා තිබුණේ. නමුත් ඒ දීපංකර බුදුහාමුදුරුවන් දේශනා කරන ධර්මය අහලා ඒ බුදුහාමුදුරුව නිසා නිවන් සාක්ෂාත් කරගන්නා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පිරිස දැක්ක සුමේධාස. එතකොට සුමේධාස තුමාට ඇති වුණා අදිෂ්ඨානයක්, මම තනියෙන් නිවන් දැකලා හරියන්නේ නැහැ, මමත් තව 84,000ක් එමන්නම් එළවරක් නැති පොඩි ගණනක් මේ සංසාරයෙන් මුදවා නිදහස් කරන්න මටත් ශක්තියක් ලැබෙන්න ඕන. ඒ අනුව හැබැයි ඒ දීපංකර බුද්ධ මුඛයේ බුදුපාමුලින් නම් ඒ නියති වෙන ගත්ත දවසේ ඉඳන් මේ බුද්ධත්වයට පත් වෙන දවසේ දක්වා දුක් විඳ එකතු කළා. නොයෙකුත් දේවල් බුද්ධ ඥාන එකතු කළා. ඒ නිසා දුක් විඳින්න සිද්ධ වුණා. ඒකත් ඉතින් යම් තණ්හාවක්. ඒක එහෙම එකක් වෙනවා. එහෙම නැතුව දැන් තමන් තනියෙන් නිවන් දැකලා තමන් තනියෙන් මේක කරගන්නවා නම් ඒක ඕන හේතුවට ගන්න පුළුවන් ධර්ම අවබෝධය. නමුත් තම පිරිසකට මේක දේශනා කරලා මේක යාදීලා මේ මාර්ගය පහදාගෙන එක ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒක නිසා සියලුම බුදුවරු අනන්ත අප්‍රමාණ වූ ආකාරයට මේ වගේ කටයුතු කරන තව එක්කෙනෙකුගේ ඕනිවන සාක්ෂාත් කරලා දෙන්න පුළුවන් නම් එතන මට ණය ගන්න පුළුවන්. ඒ ණය සියලුම කියලා. ඉතින් ඒ නිසා මේක මෙහෙම කියන්නේ නැත්නම් එතරම් ඉතින් වැඩක් නැහැ. මේක අවබෝධ කරගත්තට වැඩක් නැහැ. තව ලෝකයට කියලා දෙන්නේ නැහැ.
සිව්පිලි සිඹිය ශක්තිය
කියන්නේ යම්කිසි අදිෂ්ඨානයක්. ඔව් සිව්පිලි සිඹිය ශක්තිය කියන්නේ ඒ වගේ නියති විවරණයක් ගන්න ඕන අතීත බුදුවරු හත් නමකගෙන් මේ ඒ හත් නමම අවස්ථාවේ අරහත් ඵලයටපත් වෙන්න අවශ්‍ය ශක්තිය තියෙනවා. නම් අරහත් ඵලයටපත් නොවි ඒකත් මේ නැවත නැවත කියලා නැවත නැවත පැහැදිලි කරලා මේක කරන්න ඕනේ කියන අදිෂ්ඨානයක් ඇතිවෙනවා.